අද දෙදස් විසිහතරේ මැයි මාසේ දොළොස්වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහාවන වැඩසටහන් මාලාවේ 193 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ මණ්ඩලයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය අක්මීමණ ධම්මගුප්ත ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෙහෙණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවනීයව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සමන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් අවසානයේ කාල වේලාව ලැබී පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කර පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සමන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි.
හොඳයි, එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා. එහෙනම් මූලික අංගය වෙන ධර්ම දේශනාවට සහභාගී වීම සඳහා සියලු දෙනාම ලැස්ති වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තන්තං ගෝත්තම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටා. ද සද්දා බුද්ධි සම්පන්න පින්වත්නි, මේ පින්නතුන් හොඳටම ගොඩාක් දෙනෙක් දන්න ආකාරයට අපි අද ධර්ම දේශනාව සඳහා තෝරගත්තේ ජටා සූත්‍රයේ අඩංගු කාරණයක්. ඉතින් මම හිතනවා මේ ගොඩාක් දෙනෙක් මේ බණ අහන ගොඩාක් පින්නතුන් මේ සූත්‍රය ගැන විස්තර අහලා ඇති. මේ සූත්‍රයේ අඩංගු කාරණා බේසික් දේවල් ගැන හොඳටම විස්තර දන්නවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒ වුණත් අපි බලව මේ සූත්‍රයේ අඩංගු වෙන කාරණා. මේ හැම ගොඩාක් වෙලාවට කියන කාරණා වලට අමතරව සමහර දේවල් අපිට පුළුවන් මේ එක්තරම සැලකිල්ලකට නොද ගන්නෙ නැති කාරණා අපිට පුළුවන් අපි මේ යන ගමනට අපි කරගෙන යන මේ ප්‍රතිපදාවට ගැලපෙන විදිහට ගලපා ගන්න. යන්න ඒක නිසා අපි හිතුවා මේ හැමෝම දන්න සූත්‍රයක් වුණත් මේ සූත්‍රය මුල් කරගෙන අද ධර්ම දේශනාව කරත් හොඳයි කියලා හිතුණා. ඉතින් සමහර කෙනෙක් මේ ගැන වැඩිය විස්තර දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මුලින්ම සඳහන් කරත් වැඩි විස්තර මේ සූත්‍රය ගැන හොයන්න උවමනා කෙනෙක් ඉන්නවනම් මේ සූත්‍රය අඩංගු වෙන සංයුක්ත නිකාය සඝාතක වර්ගය දේවතා සංයුත්තේ සති වර්ගය වෙන සූත්‍රය. මේකෙත් විශේෂත්වයක් තියෙන මේ සති වර්ගය තමයි මේ සූත්‍රය අඩංගු වෙන්නේ. ඒතර සතිය මුල් කර ගැනීම සඳහා ඉදිරිපත් වෙලා ඉන්න මේ වගේ පිරිසකට මේ සතිය ගැන කියවෙන මේ සූත්‍රයක් වැදගත් වෙන්න පුළුවන්. මේ සූත්‍රයේ අඩංගු කාරණේ ගොඩාක් වෙලාවට බැලුවහම මේක සතියක් වෙන එකක් තියෙනවාද කියලා සාමාන්‍ය මේ සූත්‍රය ගැන දන්න අය හිතනවා මේක සතියක් ගැන කිසිම සම්බන්ධයක් නැහැ නේද කියලා. මට ඇත්තටම බැලුවොත් මේ සූත්‍රයේ මොකක්ද මේ කියවෙන්නේ කියලා අපි ගැඹුරෙන් හොයලා බැලුවොත් සතියට ගොඩාක් සම්බන්ධයකුත් මේකේ තියෙනවා. ඉතින් බල මේ සූත්‍රයට පිවිසෙන් ඉස්සෙල්ලා මේ වගේ සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනවා පරිසරය ගැනත් අපි පොඩ්ඩක් හොයලා බලුවා. දැන් මේ සඝාතක වර්ගයේ දේවතා සංයුත්තේ යන ගොඩාක් සූත්‍ර අඩංගු වෙන බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ පස්චිම පෙර යාමේ අනිත් භික්ෂුන් වහන්සේලාගේ ගිහියන්ගේ වැඩ අවසන් කරලා විවේකයෙන් ඉන්න අවස්ථාවේදී තමයි මේ දෙවියෙක් හරි දේවතාවියෙක් හරි ඇවිල්ලා මේ ජේතවනාරාමයේ ඒකාලෝක කරගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව ඉඳගෙන හරි සමහර වෙලාවට හිටගෙනම හරි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. සමහර වෙලාවට ප්‍රශ්න විදියට අහනවා, සමහර වෙලාවට ප්‍රකාශන විදියට කරනවා. ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ මේ ගාථාවක් විදියට. එහෙම නැත්නම් සඝාතක මේ ගාථා ආකාරයෙන් නැත්නම් එහෙම එක ලයකට කියවන පිළිවෙලකට තියෙන දේවල් තමයි මේ දේවතා සංගීතයේ දේවතා පුත්ත සංගීතයේ අඩංගු වෙන්නේ. මෙන්න මේ වගේ ගාථාවකින් ප්‍රශ්නයක් හරි ප්‍රකාශයක් හරි මේ දෙවියෙක් දේවතාවියෙක් ඇවිල්ලා කිව්වහම අන්නේ ගාථාවටම ඒ ලයටම ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. මේ ගාථාව අහපු ප්‍රශ්නයටම ගැලපෙන විදිහට ඒ ලයෙන්ම තියෙන උත්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි අර දෙවියා හරි දේවතාවිය හරි කියපු දේට වඩා සම්පූර්ණ වෙනස් අර්ථයක් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ දෙවිවරු හරි දේව පුත්‍ර හරි ඇවිල්ලා කියන්නේ පින හොඳයි, පින් කරලා මේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකේ අනිත් සත්‍යයන්ට අනුව පව් කර කර මේකේ දුක් විඳ විඳ ඉන්නවට වඩා පිනක් කළා, එහෙම නැත්නම් හොඳ වැඩක් කළා ඉහෙලට මේ ලෝකේ සැප විඳින්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්, එහෙම නැත්නම් නන්දන වනයේ ගිහිල්ලා ඉන්න එක තමයි හොඳ දේ, මේ දේ දැකිය යුතු දේවල් කියලා වගේ දේවල් තමයි මේ දෙවිවරු ඇවිල්ලා කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ දැනීමේ තරමට තමයි ඒගොල්ලෝ ඒ දෙයක් කියන්නේ. දැන් ඒ දේ කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒකටම අනිත් පැත්තට දේශනා කරනවා, මෙන්න මේට වඩා වටිනා දෙයක් උතුම් දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච අවස්ථාවක මේට වඩා උතුම් දෙයක් තියෙනවා. අන්න ඒ දේ සඳහා යන එක තමයි මේ හැම එකටම වඩා හොඳයි කියලා. අර එයා කියන ප්‍රකාශයටම, එහෙම නැත්නම් ප්‍රශ්නයටම උත්තරයක් විතර ලස්සනට අනිත් පැත්තට හරලා මේ පොඩි වෙනසක් කළා ඒකට උත්තරයක් දෙනවා. ඉතින් මේ ජටා සූත්‍රය අඩංගු වෙන දේ ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. මේ ජටා සූත්‍රයේදී ඝටිකාර කියලා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මේ ඝටිකාර කියන එක එක්කෙනාගේ විස්තර බැලුවත් ගොඩක් අය දන්න කතාවක් වෙන්නේ නැති මේක. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදු සමයේදී බුදුරජාණන් වහන්සේ කුලවත් එක හොඳ කුලවත් පුරුෂයෙක් විදිහට ඉන්න අතර මේ ඝටිකාර කියන එක්කෙනා මේ මැටි වලං හදන ඝටිකාර වැඩ කර කුඹල් වැඩ කර කර ඉන්න කෙනෙක්. ඒ දෙන්න අතර යාළුකමක් තියලා කොමාරි මේ ඝටිකාර කියන කෙනා බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙයාට මෙයාගේ අම්මයි තාත්තයි වයසක දෙන්නෙක් ඉන්න නිසා මෙයාට පැවිදි වෙන්න බැරි කමක් තමයි තියෙන්නේ. ඉතින් මේ අතර මේ යාළුවාට දවස් 6ක් තිස්සේ යාළුවාට අපේ එහෙම නැත්නම් අපේ බෝධිසත්වයන්ට දවස් 6ක් තිස්සේ කියන මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. මේ අපි ගිහිල්ලා බණක් අහමු කියලා. හැබැයි දවස් 6ක් තිස්සේ අපේ බෝධිසත්වයන් මේක ප්‍රතික්ෂේප කරනවා. 6 වෙනි දවසේ ගිහිල්ලා මේ බෙල්ලෙන් අල්ලලා කොණ්ඩෙන් අල්ලලා වතුර යොබාගෙන කියනවා ඥානවද නැද්ද කියලා. අන්න ඒ වෙලාවේ තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ මෙහෙම මේ ගැන අදහසක් ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න බණ අහන්න යන්නේ. කන ඔයකට ඔයකට ගැළපෙන කතාවක් තියෙනවා අපේ බෝධිසත්වයන් වහන්සේට අවුරුදු 6ක් පාරමිතා පුරන්. පාරමිතා කියන්නේ දුෂ්කර ක්‍රියා කරන්න උනා කියලා කියනවනේ. ඒතර මෙන්න මේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ බුදු කෙනෙකුට අපහාස කිරීම නිසා කියලා. දවස් 6ක් තිස්සේ මෙහෙම ප්‍රමාද වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවුරුදු 6ක් ප්‍රමාද වෙන්න දුෂ්කර ක්‍රියා කරන්න උනේ කියලා. දැන් ওই කතාව අපි දන්නව ඇතිනේ, ගොඩාක් දෙනෙක් දන්න ඇති. හැබැයි මේක මගේ පැත්තට හරවලා බැලුවොත් දැන් මටත් ලැබිලා තියලා තියෙන බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා නේද? ඒ වගේම මනුස්සාත්ම ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දුර්ලභයි කියපු කාරණා 6න් 5ක්ම මට දැනටමත් ලැබිලා තියෙනවා. දැන් ওই වෙලාවේදී බැලුවාම මේ වෙලාවේදී මං කොච්චර ප්‍රමාදී වෙනවද? කොච්චර අප්‍රමාදී වෙනවද කියලා බැලුවා. මේ දවස් 6ක් තිස්සේ බුදු කෙනෙකුට මෙහෙම අපහාස කරපු නිසා, බුදුරජාණන් වහන්සේ කෙනෙක් මෙහෙම මේ වගේ කාලෙක ඉන්න විදියක් නැහැ, මෙහෙම රහතන් වහන්සේලා ඉන්න විදියක් නැහැ කියලා අපහාසයක් කරපු. එහෙම නැත්තම් මේ බුද්ධෝත්පාද කාලේ පිළිගත්තු නැති එකෙන් අවුරුදු 6ක් මේ ඒකට රිටර්න් එක හම්බුණා නම් දැන් මම අවුරුදු 6ක් වෙනකොට මම දවස් කීයක් කොච්චර අප්‍රමාදී වෙලා වැඩ කරනවද? දවසට එහෙම නැත්නම් දවසට විනාඩි කීයක් ප්‍රමාදී වෙනවද අප්‍රමාදී වෙනවද කියලා බලමු. තමන් ගැන සතුටු වෙන්න පුළුවන්ද කියලා ඔන්න ඇතුළට හැරිලා බලන්න පුළුවන්. මේක කතාවක් විදියට දන්නවා, එහෙම නැත්නම් අපි පොඩි කාලේ මේක දන්න ඇති. රට මේක මගේ පැත්තට ගලපා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ විදියට මෙහෙම ප්‍රතිපදාවක් පුරන පිරිසක් විදියට, එහෙම නැත්නම් මෙහෙම ගමනක යන පිරිසක් විදියට අපි කොච්චර ටික දවසක් වැඩේ කරගෙන යනකොට කම්මැලි වෙනවා. අතහැරලා දාලා වෙන මොකක් හරි ඊට වඩා පොඩි වැඩක් කරගන්න. ලොකු වැඩ හොඳ වැඩේ තියෙද්දි අධිකුසලයේ තියෙද්දි සමහර වෙලාවට පොඩි කුසල් වලට යනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී පොඩ්ඩක් මෙන්න මේ වගේ කතාවක් හරි මතක් කරලා නැවත සැරයක් හරි පොඩි අර අපිට උත්තේජනයක් ගන්න. අන්න ඒ වගේ දෙයකට මෙන්න මේ වගේ පොඩි දෙයක් නත් ඇදගත් වෙන්න පුළුවන්. අන්න ඒක අපි මුලින්ම සඳහන් කරන මේක මේ කතාවේ සූත්‍රයට එන්න ඉස්සෙල්ලා මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් වලින් අපේ ජීවිතයට මේ වගේ දෙයක් ගලපා ගත්තම අර කම්මැලි වෙලාවක සමහරවිට දැන් පරයන්ක්යක් සක්මනක් කර කර ඉන්නකොට හරියට කම්මැලි වෙනවනේ. එපා වෙලා මේක දමලා ගහලා යන්න හිතනවනේ කොච්චර කරත් හරියන්නේ නැහැ. ඔන්න ඒ වගේ වෙලාවකදී මෙන්න මේ වගේ පොඩි දෙයක් මතක් කරලා ගත්තොත් මං අප්‍රමාදී වෙනවාද නැද්ද කියන එකට පොඩි උත්තරයක් ලැබෙනවා. ඒකට අර පොඩි උත්තේජනයක් ලැබලා මේ ගමන යන්න පුළුවන්. දැන් ඒක නිසා අපි ඒක ගැනත් පොඩ්ඩක් මතක් කරා. ඉතින් මෙහෙම මේ අනේ විදියට බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලෙදිත් උදව් කරපු මේ ඝටිකාර කියන කෙනා තමයි එයාගේ අවසාන භවයේ තමයි දැන් එයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමී වෙලානේ හිටියේ. ඊට පස්සේ එයාගේ අවසාන භවයේ තමයි මෙහෙම ඝටිකාර විදියට බ්‍රහ්මෙක් වෙලා ඉන්නේ. ඔන්නෝම බ්‍රහ්මෙක් වෙලා ඉන්න අතරේදිත් අපේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා මෙන්න මෙහෙම අපි මාතෘකා විදියට තෝරගත්තු ගාථා පාඨයෙන් ප්‍රශ්නයක් අහනවා. තර් මේ අනාගාමී උත්තමයෙකුට මෙහෙම මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද කියලාත් අපිට බැලුවොත් මේ ප්‍රශ්නේදී අහන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම ඇතුළෙත් ගැට තියෙන පිටතත් ගැට තියෙන මේ ගැට වලින් හැමතිස්සෙම අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ මේ ගෞතමයන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ගැට තියෙන ලෝකයක ගැටෙන් ගැට වලින් විසඳීමක් ගැට මේ අවුලෙන් එළියට ඒමක් සිද්ධ කරන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තමයි මේ අනාගාමී උත්තමයන් වහන්සේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් අහන්නේ. ඒකට මෙන්න මේ අනාගාමී උත්තමයකට මෙන්න මේ වගේ ගැට ලිහා ගැනීම සඳහා මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්ද කියලා අපි නිකමට බැලුවොත් ගොඩක් වෙලාවට තියෙන විදියක් නෑ. මොකද එයාට දැන් කරගන්න ඕන ගමනේ අවසාන කෙළවරට මෙනකන් එයා ඇවිල්ලා තියෙන්නේ නේ. ගැට වෙන හොඳ විසඳුමක් එයා දන්නවා. හොඳටම මේ ගැට විසඳා ගැනීම විදිය හොඳටම දන්න අවසාන කෙළවර විතරයි යාට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම මේ වගේ වෙලාවක ඇවිල්ලා මේ බුදු කෙනෙක්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ මොකද කියලා බැලුවා. ඇත්තටම බලනවා නම් මේ මෙයා ඝටිකාර කියන බ්‍රහ්මයාට මෙහෙම ගැට විසඳ ගන්න උවමනාවට නෙවෙයි. මෙන්න මේ වගේ අපි වගේ අවුරුදු 2600 ගානකට පස්සේ හරි ඉන්න මේ ගැන හොයන්න උවමනාවක් තියෙන කෙනෙකුට මෙන්න මේ වගේ බුදු කෙනෙක්ගෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් මේ යම්කිසි දේශනාවක් එළියට ගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥාණයෙන් මේ තව කෙනෙකුට ප්‍රයෝජනවත් වීම සඳහා මේ බුදුමයෙන් මොන හරි දෙයක් එළියට ගැනීම සඳහා තමයි මේ ඝටිකාර කියන බ්‍රාහ්මයා ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. නැත්තම් එයාට මේ ප්‍රශ්නවලට උත්තර හොයාගැනීමේ කිසිම උවමනාවක් නැතුව ඇති. ඒකට මෙන්න මේ බලන්න මෙන්න මෙහෙම මේ තමන් ගැනට නැතුව අනුන්ට මේ දෙයක් කිරීමේ උපකාරයක් කිරීම සඳහා තමයි මෙම් බුදු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට මේ ඝටිකාර කියන බ්‍රහ්මයා ඉන්නේ තිරිසන් සතර පායටත් වඩා ඉහළින් ඊටත් වඩා තියෙන මනුස්ස ලෝකෙටත් වඩා ඉහළින් ඊටත් වඩා ඉහළ තියෙන දෙවිය ලෝකෙටත් වඩා ඉහළින්ම ඉන්න කෙනෙක්. මේ ඉහළින්ම ඉන්නකොට යාට පේනවා මේ තිරිසන් අපාය එහෙම නැත්නම් සතර අපාය අනිත් අපායවල ඉන්න අය මනුස්ස ලෝකේ ඉන්න අය දිව්‍ය ලෝකවල ඉන්න අය විඳින දුක් පේනවා. ඒගොල්ලන්ට ගැට තියෙන හැටි පේනවා. ගැට විසඳ ගන්න ඒගොල්ල මොනවද කරන්න කියන එක මේ ඝටිකාර බ්‍රහ්මයාට පේනවා. ඔන්න මේ මුළු ලෝකෙම ගැට වලින් අවුලෙන් අවුලට ගිහිල්ලා ඉන්න අවස්ථාවක ගැට විසඳගන්නේ කොහොමද කියලා විසඳුමක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා මේක අනිත් ලෝකේ අනිත් සියලු දෙනාටම දැන්වීම සඳහා තමයි මේ ඝටිකාර කියන බ්‍රහ්මයා ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. ඒත් ඔන්න ඕකත් මගේ පැත්තට හරහා බැලුවොත් දැන් මේ ඝටිකාර කියන බ්‍රහ්මයා මේ මම සඳහා තමයි මෙහෙම ප්‍රශ්නයක් අහලා දෙන්නේ. එයාගේ උමනාවට නෙවෙයි අපි වගේ මේ අවුරුදු 2600 ගානකට පස්සේ හරි මෙම උමනාවක් තියෙන කෙනෙක් සඳහා තමයි මෙහෙම ප්‍රශ්නයක් අහලා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයට දෙන උත්තරය අපි මීට කලිනුත් වන තරම් අහලත් ඇති නේද? අන්න එතකොට අපි මෙන්න මේ වගේ මෙහෙම ඒ බ්‍රහ්මයාට වෙන වැඩ නැතුවද මෙහෙම ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්න අහන්නේ. නැත්නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ කටයුතු සම්පූර්ණ ඉවර වෙලා තියෙද්දි මේ මහා රෑ වෙනකන් මේ බ්‍රහ්මයන්ට දෙවියන්ට ඇවිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දෙදී ඉන්නේ වෙන තමන්ට නිදා ගන්න බැරි කමක් තියෙද්දිද? එතකොට අපි මෙන්න මේ දේවල් ඔක්කොම දැනගෙන අපි නැවත නැවත අප්‍රමාදී වෙනවා නම් අපේ ගැන මොකද අප්‍රමාදී වෙනවා කියන්නේ අපි නැවත නැවත ප්‍රමාදී වෙනවා නම් අප්‍රමාදී නොවෙනවා නම් දැන් තමන් ගැන පොඩ්ඩක් අනිත් පැත්තට හැරිලා බලන්න වෙනව නේද මේ බණ අහන ගමන්ම තමන්ටම ටොක්කක් කරන ගන්නත් පුළුවන් නේද මොකද අපි මේ මෙච්චර ලැබිච්ච උතුම් අවස්ථාවේ කොච්චර දුරට ඒකෙන් ප්‍රයෝජන ගන්නවාද කියන එක ගැන අපි තම තමන්ට හිතන්න පුළුවන් වෙනවා. ඒතර මේක මේ මම කියන්නේ මෙහෙම උඩින් ඉඳගෙන මම නම් හරියටම හරි මේ බණ අහන අය තමයි මේ ප්‍රමාදී වෙන්නේ කියන එකනේ අපි හැමෝටම මේ දැන් එක පැත්තකට බණක් කියනකොට අනිත් පැත්තට මටත් අනිත් පැත්තට මේක ටොක්කක් ඇනෙනවා. ඒක නිසා වන්න අපි හැමෝටම මේක කියා ගන්න පුළුවන්. කොච්චර දවසට විනාඩි කීයක් මම මේ ගමන කෙලවර කරගන්න අවස්ථාවට උදා කරගන්නවාද? කොච්චර වෙලාවක් අපි නිකම් ප්‍රමාදී වෙලා ඔහෙ පිස්සු පිහාට වගේ දුවනවාද කියලා වැඩක් ඇති වැඩේ තියෙද්දි වැඩක් නැති වැඩ කොච්චර කරනවාද කියලා ඔන්න තමන් ගැනම හිතන්න පුළුවන්. දැන් ඕකත් මේ කතාවෙන් තාම මේ සූත්‍රයට ආවෙත් නැහැ. කතාවෙන් වටපිට මේ දේවල් හෙලිපෙහෙලි කරගෙන යනකොට අර හඳුන් ගහට කොටන්න යනකොට වටපිට තියෙන කළුවර ගහක් තිබුණත් ඒකත් කපාගත්තට කමක් නැහැ කියනවනේ අන්න ඒ වගේ තමයි. මේ සූත්‍රයේ එන කාරණයට එන්න ඉස්සෙල්ලා වටපිට තියෙන දේවල් වෙනත් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මේ සූත්‍රයට ඇවිල්ලා බැලුවොත් ඊළඟට මේ සූත්‍රයේදී මෙහෙම මේ ගටිගාර බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මේ ඇතුළෙත් ගැට තියෙන පිටතත් ගැට තියෙන. ඒ වගේම මේ ගැට වලින් සත්‍ය මේ හොඳට අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ කියලා. එතනම් මේ මොකද්ද මේ ඇතුලේ ගැට පිටද ගැට කියලා කියන්නේ මොනවද කියලා බලුවොත් දැන් මේක නිකම්ම මෙයාට ප්‍රශ්න අහන්න තියෙනවනේ මේ ලෝකේ සත්‍ය අවුලෙන් අවුලට ගැට වලින් අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ මේ ගැට වලින් විසඳුමක් ලබා ගන්න මොන වගේ කෙනෙක්ද කියලා අහන්නත් තියෙනවනේ මෙහෙම ප්‍රශ්නයක් නේද මේ ප්‍රශ්නෙ වෙන විදියට අහන්න උනාට දැන් මේ ගටිකාර අහන්නේ මෙහෙම කෙලින්ම මේ සත්‍ය අවුලෙන් අවුලට ගිහිලා තියෙනවා නෙවෙයි ඇතුළත් ගැට තියෙනවා පිටතත් ගැට තියෙනවා එතකොට මේ ඇතුළ පිට කියන්නේ මොකක්ද කියලා බලමු. මේ වගේ දෙයක් මීට කලින් මේ සූත්‍රය දෙන අහද්දි සමන හිතිලා තියෙනවා. මෙහෙම විශේෂයෙන් ඇතුළෙත් ගැට පිටතත් ගැට තියෙන්නේ කියන කතාවක් අහන්න මොකක් හරි හේතුවක් තියෙන්නේ පය නේද? එන්න නැත්තම් නිකම්ම අහන්න තියුණානේ මේ ලෝකේ සියලුම සත්‍යය මෙහෙම ගැට වලින් අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙනවා කියලා. ඒ වුණාට මේ ඇතුළ පිට කියන එකක් මෙයා විශේෂයෙන්ම හයිලයිට් කරන්නේ ඇයි කියලා බලුවොත් දැන් අපි නිකන් හොයලා බැලුවොත් ඇතුළ පිට කියන එකක් තියෙනවා. මේ ඇතුළ පිට වෙන් කරන බවුන්ඩරියක් තියෙනවා. නැත්නම් සීමාවක් තියෙනවා. එහෙම සීමාවක් තියෙනකොට තමයි ඇතුළක් පිටක් කියන එකක් අපිට වෙන් කිරීමක් සිද්ධ වෙන්නේ නේද? එතකොට මේ ඇතුළ පිට කියන ඒවා අපි නිකන් හොයලා බැලුවොත් දැන් අපි දන්න අපි බලමු ලෝකේ කෙලවරක ඉඳලා මෙහෙම ඇතුළට පිටද කියන ඒවා සීමාවල් පනවගෙන ඇවි. දැන් අපි දන්න අපේ විශ්වය කියලා එකක්. දැන් අපි දන්න ලොකුම එකනේ විශ්වය කියලා ගැත්තා. අපි සාමාන්‍ය විද්‍යාවෙන් බැලුවහම විද්‍යාවෙන් එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාවිතා කරන මේ දවස්වල අපි හිතන දේවල් එක්ක බැලුවහම ඔන්න විශ්වය කියලා ලොකුවට කෙලවරක් නැතුව තියෙන. අතට විශ්වයට ඇතුළක් පිටත් කියන එකක් අපිට සීමාවක් පනව ගන්න බෑ අපි විශ්වය කෙලවරක් දන්නේ නැති නිසා. ඒකට මෙන්න මේකේ පිටත ගැට කියන එක අපිට තේරුමක් නැහැ. හැබැයි ඇතුළ ගැට තියෙනවා අපිට මේක ඇතුළේ විශ්වය ප්‍රසාරණය වෙනවා මේ කාලේ. ඊළාට ඔය එක එක මොකක් හරි ප්‍රශ්න තියෙනවා කියලා එහම ප්‍රශ්නයක් තියෙනවා ඇතුලේ ප්‍රශ්නයක් තියෙන බව පේනව නෑ නේද? එතන විශ්වයක ලකුවට ගත්තම ඔන්න ඇතුලේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඊට වඩා පොඩියට ඇවිල්ලා අපි අපේ මන්දාකිනේ එහෙම නැත්නම් අපේ චක්‍රාවාටය කියන එකක් ගත්තා. ඔන්න ඒකෙත් ඇතුලේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔක ඇතුලේ බ්ලැක් හෝල් තියෙන්න පුළුවන්. කළු කුහර ආරම්භය තියෙන්න පුළුවන්. එයින් එහෙකින් අපේ විශ්වය ඇතුළට ගිල ගන්න වගේ දේවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තියෙන චක්‍රාවාටයකින් අපේ ඇතුළට මොකක් හරි ඒලියන්ස්ලා මොකක්ද පිටසක්වල ජීවීන් වගේ ඇවිල්ලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. එතකොට පිටතෙන් එන ප්‍රශ්නක් තියෙන ඇතුළේ ප්‍රශ්න තියෙනවා. ඒතර ඔන්න ඇතුළ පිට කියන බවුන්ඩරියක් දාගත්තාම ඔන්න ඇතුළේ ප්‍රශ්න පිට ප්‍රශ්න කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ අපි තව ටිකක් පොඩියට කරලා අපේ සූර්යග්‍රහමණ්ඩලය කියලා ගත්තා. ඔන්න ඒකෙත් ඇතුළක් පිටක් තියෙනවානේ. ඒක ගත්තත් මේක ඇතුලේ අපේ සූර්යාගේ කාලයකදී රස්නේ අඩු වැඩි වෙනවා. මේක තව අපේ සූර්යයා කාලයක් යනකොට මේක ටික ටික විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම අර පිටින් එන මොකක් හරි පිටින් උල්කාපාත වගේ දේවල් වෙනවා. පිට අර වගේ ඒලියන්ස්ලා වගේ අන පිටින් අප මේක ඇතුළත ප්‍රශ්නක් තියෙන්න පුළුවන්, මේක ඇතුළේ ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තවත් මේ සීමාව ටිකක් තව පොඩි කරලා බැලුවොත් අපේ පෘථිවිය කියන ගත්ත මේක ඇතුළත් අපිට ප්‍රශ්න තියෙන පෘථිවිය උණුසුම් වෙනවා, මුහුදු මට්ටම වැඩි වෙනවා, ඒකේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා, ඇතුළේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අර වගේ පිටිනුත් මේක පිටින් ගහලෝක වෙන්න පුළුවන්, අරම පිටිනුත් මේක ප්‍රශ්න තියෙනවා. අන්න ඒකෙත් ඇතුළ පිට සීමාව පනව ගත්තහම මේකෙත් ඇතුළ පිට ප්‍රශ්න තියෙනවා. ඊළාට අපේ ආසියාව කියලා වගේ වෙන් කරගත්තා. අන්න එතකොට ඒකත් ආයෙසරක් ඕන ඇතුළ පිට වගේ නොඑක් ප්‍රශ්න තියෙනවා. ඊළාට අපේ රට කියලා වෙන් කරගත්තා. ඒ අතරේ ලොකු එක එක ඇතුළ ප්‍රශ්න තියෙනවා, පිට ප්‍රශ්න තියෙනවා. ඊළාට අපේ ගම කියලා ගත්තා. ඔන්න ඒකෙත් අර වගේ නොඑක් නොඑක් ඇතුළ ප්‍රශ්න පිට ප්‍රශ්න. ඊළාට මම වැඩ කරන තැන කියලා මොකක් හරි ගත්තා. ආයතනයක් එතනත් ඇතුළේ ප්‍රශ්න පිට ප්‍රශ්න. ඊළඟට අපේ ගෙදර කියලා ගත්තාම එතනත් ගෙදර එක එක්කිනා අතර ප්‍රශ්න, ගෙදරින් පිට මේ නිසා මේකට බලපාන ප්‍රශ්න හැමතිස්සෙම තියෙනවා. ඊළඟට මම කියන එක්කිනා ගත්ත මම සහ අනිත් අය අතර ප්‍රශ්න තියෙනවා. මගේ ඇතුළේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට මගෙන් පිට ප්‍රශ්න. ඊළඟට මම කියන එක්කිනා තායිත් දෙකට වෙන් කළා ගත්තත් මගේ ඇඟ කියන එක, ඊළඟට මගේ හිත කියන එක ගත්තත් අන්න මගේ ඇඟේ ප්‍රශ්න තියෙනවා, හිතේ ප්‍රශ්න තියෙනවා. ඇඟේ ප්‍රශ්න වලින් හිතට බලපෑමක් සිද්ධ වෙනවා. දැන් හිත කියන එක මම කියලා අරගෙන ඇඟ පිට ගත්තොත් ඔන්න පිටින් ප්‍රශ්න ඇඟ නිසා හිතට ප්‍රශ්න, ඊළාට හිතේ ප්‍රශ්න නිසා ඇඟ ලෙඩ වෙනවා. ඒ වගේ ඔන්න අතනත් ඇතුළ පිට ප්‍රශ්න තියෙනවා. ඒත් මෙන්න මේ ඇතුළ පිට අපි මම කියන එක හිත කියන මට්ටමට ඇවිල්ලා ආයෙත් ඕකත් ඉතින් විඥානේ අර එහෙම එකක් හරි වෙන් කළ ගන්න පුළුවන්. ඒ වගේ ඇතුළ පිට කියන බවුන්ඩරිස් පනවන්න පනවන්න ඒ බවුන්ඩරිස් එක්කම නේද ප්‍රශ්න ඇති වුණේ. එහෙම නැත්නම් අපි අර මුලින්ම ඉස්සෙල්ලම ගත්ත විශ්වය කියලා කෙලවරක් අපිට නැති බවුන්ඩරියක් නැති තැන දැන් ඔය ඇතුළේ ප්‍රශ්න විතරයි, පිටින් ප්‍රශ්න නැහැ. දැන් ඇතුළක් පිටක් කියන එකක් අපි සීමාවක් පනවගත් හැම තැනම පිට සීමාවක් තියෙනවා, අනිවාර්යෙන් පිටින් ප්‍රශ්න ඇතුළට එන. එහෙම නැත්නම් අපි සීමාවක් දන්නේ නැත්නම් ඒක ඇතුළේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. දන්නෝක හරි වැදගත් වෙනවා. මෙන්න මේක තමයි අපේ විඥාණය කියන එක තියෙනවනේ. මේ විඥාණය කරන්නේ මොකද්ද? මේ ඇතුළ පිට මම නොවේ කියන සීමාව පනවන එක තමයි විඥාණය කරන්නේ. ඒතර මෙන්න මේ මම නොවේ කියන සීමාව පැනෙව්වා කියන්නේ ඕකත් එක්කම මම කියන ඇතුළේ ගැට හැදෙනවා. මම නොවේ කියන එළියෙත් ගැට තියෙනවා. ඔන්න එළියේ ගැටවලින් මගේ ඇතුළේ මට ගැට ඇති වෙනවා. මගේ මම ඇතුළේ මම ඉන්න නිසා නම් මට ගැටයක් ඇති වෙනවා. දැන් මේක තමයි මෙයා මේ ගටිකාර කියන බ්‍රහ්මයා අහන ප්‍රශ්නෙම. මෙහෙම ඇතුළේ ගැට තියෙනවා පිටත් ගැට තියෙනවා කියලා මෙහෙම ඇතුළ පිට කියලා වෙන් කිරීමෙම හේතුව තියෙන්නේ. මෙන්න මේ ඇතුළ පිට වෙන් කිරීමම තමයි ප්‍රශ්නේ කියන එක තමයි අනිත් පැත්තෙන් කියෙන්නේ. ඇතුළක් පිටක් නැත්තම් එහෙම නැත්තම් මම නොවේ කියන එකක් නොතිබුණා නම් මේ කිසියම් ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඉන්න නිසානේ මේකේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපේ ගෙදර ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවනම් ලෝක මම ඉන්න අපේ ගෙදර ප්‍රශ්න නිසානේ මට ඔක ප්‍රශ්නයක් තියෙන්නේ. මම නොහිටියානම් අනිත් ගෙවල් වල ප්‍රශ්න මට ගාණක් නැහැ. නැත්නම් අපේ රටේ ප්‍රශ්නයක් කියන එක ගත්තාම මේක අපේ රටේ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වෙන රටක මෙහෙම දෙයක් වුණා නම් වෙන මොකක් හරි නම් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට තමයි අපේ පෘථිවිය කියලා ගත්තත්, අපේ සූර්යග්‍රහ මණ්ඩලය කියලා ගත්තත්, අපේ චක්‍රාවාලය හොම ගත්තත් මේකේ මම ඉන්න නිසා තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මෙන්න මේකේ මෙන්න මෙහෙම ගැටලු තියෙනවා කියලා ගැටලු ඇති වෙලා තියෙන්නේ මම ඉඳීමම නෙවෙයිද? මම නොහිටියානම් මෙතන මේ ගැටලු ඇත්තටම ගැටලු වෙනවා. ගැටලුවක් කියලා දෙයක් තියෙනවා. ඔන්න ඕකම තමයි එතකොට ගැටේ කියන්නේ. දැන් මේ ගටිකාර අහන ප්‍රශ්නෙම ගැටේ විසඳුම එයාගේ ප්‍රශ්නෙම තියෙනවා. එතන මම නොවේ කියලා එහෙම නැත්තම් ඇතුළ පිට කියන සීමාවක් පැනවීමම තමයි මේ අවුලෙන් අවුලටපත් වීමේ ප්‍රධානම හේතුව තියෙන්නේ. එතන මෙන්න මේ ඇතුළ පිට කියන සීමාව ගලවන්න පුළුවන්. එහෙම නැත්තම් මම නොවේ කියන සීමාව අයින් කරන්න පුළුවන් නම් ඒකත් එක්ක මේ ගැටලු ඔක්කොම විසඳීමටපත් වෙනවා. ඉතින් අපි බලමු මෙහෙම ඇතුළ පිට කියන මෙහෙම නැත්තම් මෙහෙම ගැටලු. දැන් අවුල් වෙච්ච දෙයක් උදාහරණයක් විදිහට ගත්තොත් අපි උදාහරණයක් විදිහට අවුල් වෙච්ච නූල් බෝලයක් එහෙම නැත්නම් ලණු කෑල්ලක් වයර් කෑල්ලක් විදිහට අර ගත්තොත් මේක අවුල් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි තනි එක වයර් එකක් විදිහට ගමු, වයර් කෑලි දෙක තුනක් නෙවෙයි, තනි වයර් එකක් අවුල් වෙලා රෝල් වෙලා අපිට ලියා ගන්න බැරි තරමට ගැට ගැහිලා තියෙනවා. එතකොට මෙහෙම තනි වයර් එකක් මේක කෙලින් තිබුණා නම් මේක ගැට තියෙන විදියක් නැහැ නේ, ගැට නැහැ කියලා තමයි අපි කියන්නේ. එනවා විජට. මේක එහෙම නැතුව මේක අනිත් පැත්තට එකම වයර් එක උනත් අනිත් පැත්තට හැරිලා මේක දෙකක් වෙච්ච නිසා නේද ගැට ඇති උනේ. එහෙම නැතුව වයර් එක කෙලින්ම තියුණා නම් ගැට ඇති වෙන්නේ නැහැ. මේක එක කෙලවරක් අනිත් පැත්තට පිටිපස්සට හැරිලා එක දෙකක් වුණ වෙලේ තමයි ගැට ඇති වෙන්න පටන් ගත්තේ. එක දෙකක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇතුළක් පිටක් මේක ඇතුළේ මේක තුළ හැදිච්ච නිසා තමයි මේ ගැටළු ඇති වෙන ප්‍රධාන හේතුව. ඇතුළක් පිටක් ඇති වෙලා මෙන්න මේ ඇතුළට පිටට වටිනාකමක් දීලා මේක ඇඹරිලා රෝල් වෙච්ච නිසා තමයි ගැට ඇති උනේ. ඒතර ගැට ඇති වෙන ප්‍රධානම මූල කොහේද? මේ ඇතුළක් පිටක් පනවා ගැනීමම තමයි. ඒතර මේ මෙයා අහන ප්‍රශ්නෙම මේ උත්තරේ කොහේද තියෙන්නේ කියලා මේ ප්‍රශ්නේ ඇතුළම තියෙනවා. දැන් මෙන්න මේ වගේ දෙයක් අපි මේ ප්‍රශ්නේ අහද්දීම ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තනම් උත්තරේ මේ ප්‍රශ්නේ ඇතුළම තියෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ ගැන වැඩිය පැහැදිලි කරන්න නැතුව මේක උත්තරේ ලස්සන්ට මේකට උත්තරේ හොයාගන්න විදිය තමයි දේශනා කරන්නේ. ඉතින් අපි බැලුවොත් අපිටත් ප්‍රශ්න තියෙනවා නේද? මේක මේ ඇතුළ පිට ප්‍රශ්න මෙහෙම තියෙනවා කියලා දන්නෝ වගේම අපි බැලුවොත් මේක මගේ පැත්තට අරවල බැලුවා මට ඕන තරම් ප්‍රශ්න තියෙනවා නේද? දැන් මේ ප්‍රශ්න වලට මම උත්තර හොයනවා නේද? ඉපදුන දවසේ ඉඳලා අපි උත්තරනේ හොයන්නේ නේද? අපේ දෙමව්පියෝ ඊළඟ සමාජයෙන් මේ ප්‍රශ්න වලට උත්තර හොයන හැටි නේද නිතරම අපිට කියලා දෙන්නේ. ඒ පොඩි කාලේ ඉඳලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන තමයි අපි එක එක දේවල් කරන්නේ. දැන් උත්තර හොයපු ඒවායින් මේ ගැට විසඳන්න අපි උත්සාහ කරපු අවස්ථාවවලදී අපිට සදාකාලික ගැට විසඳීමක් ලැබිලා තියෙනවාද කියලා බලුවා. එක ප්‍රශ්නයකට හරි එක ගැටයකට හරි අපිට සම්පූර්ණ හොඳටම ඉටර්නල් උත්තරයක් ලැබිලා තියෙනවාද? සදාකාලික මේක ආයෙත් කවදාකවත් මේක ප්‍රශ්නයක් නොවන උත්තරයක්. එහෙම කිසිම දෙයක් අපිට ලැබිලා නැහැ. ඒ මොකද අපි මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් හොයනකොට ඒ වෙලාවේ ඒ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා ඇති. හැබැයි ඒ උත්තරේම තව ප්‍රශ්න දෙක තුනකට හරි වෙන කීපයකට හරි තව ප්‍රශ්න ගොඩකට තමයි හේතුවක් වෙලා තියෙන්නේ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ ගැටේ විසඳ ගන්න මේ ගැටේ ගලවගෙන එනකොට ඒ එක්කම තව ගැට කීපයක් මේක ඇතුලේ ඇඹරිලා. ඒ ගැට සමහර වෙලාවට අර තිබුණ ලොකු ගැටයට වඩා දුර්වල වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඊට වඩා ලොකු අමාරු ගැට වෙන්නත් පුළුවන්. එතකොට මේ අපි ගැට විසඳීම සඳහා මොකක්ද මේ කරන වැඩේ? සාධාරණයිද මේක? හොඳයිද කියලා බලමු. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් පොඩි කාලේ ඉඳලා ඔන්න යම් කිසි වයසකට එනකොට කියනවා විවාහ වෙන්න කියලා. මම දෙමව්පියන් තමන්ටත් උවමනාවක් වෙනවා. ඒතර විවාහ නොවි ඉන්න ප්‍රශ්නයට ගැටලුවට විවාහ නොවි ඉන්නකොට තියෙන ගැටලුවට විසඳුමක් විදිහට විවාහන. ඒක විවාහ වුණාම අන්න අර ප්‍රශ්නේ ඉවරයි. විවාහ නොවුණා කියන ප්‍රශ්නේ. හැබැයි ඊට පස්සේ විවාහ වීම නිසා ඊට වඩා තව ප්‍රශ්න ගොඩක් නේද? ඔහම ඉන්නකොට ඊළාට ඔන්න වටපිට මිනිස්සු තහන තමන්ටත් උවමනා වෙනවා. ළමයෙක් හිටියනම් ඔන්න ළමයි නැති ප්‍රශ්නේ හොඳයි කියලා. ඊට පස්සේ ළමයි නැති ප්‍රශ්නයට විසඳුමක් විදිහට ළමයෙක් හදාගත්තාම ඊට වඩා ප්‍රශ්න කෝටියක් එනවා නේද? එතකොට ඔන්න තව ප්‍රශ්න. ඊට වයිලාට පොඩි කාලේ හිටනම ටිකක් ලොකු වුණාම ඊට හොඳයි කියලා. ඌ ලොකු වෙනකොට ඊට වඩා ප්‍රශ්න. ඊළාට දීග දීලා හරි ගෑණියෙක් ගෙනලා දුන්නාම ඊට වඩා හොඳයි වන් ප්‍රශ්න විසඳේ කියලා ඔන්න ඒකට ඒ ගැටේට විසඳුමක් වෙනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්න. ඊළාට අර LLB කරන ළමයින්ගේ ළමයි බලාගන්න. ඒ වගේ කවදාකවත් මේ අපි හොයපු විසඳුම් කවදාකවත් අපිට උත්තර වෙලා තියෙනවද? සදාකල් උත්තර වෙලා තියෙනවද? කවදාකවත් එහෙම එකක් වෙලා නැහැ. දැන් අපි උදාහරණයක් සරල දෙයක් ගමු. දැන් තව කෙනෙක් එක්ක කතා බහ කරන්න, කොමියුනිකේට් කරන්න ෆෝන් එකක් කියන එක දැන් ලෝකේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක් නෑ නේද? මේ ෆෝන් එකක් කියලා නොතිබුණා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. හදිස්සියේ පණිවිඩයක් දෙන්න විදියක් නෑ. කරදරයක් වුණත් මොකක් හරි වුණත් අපි තව කෙනෙක් එක්ක කතා කරන්න මෙහෙම විදියක් නැති වෙනවා. ඔන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි ෆෝන් එකක් ගන්න. දැන් ෆෝන් එකක් ගත්තාම ඒකේ බිල් ගෙවන්න ඕනේ. ඊළඟට ඔන්න තව ප්‍රශ්න. චාර්ජ් කරන්න ඕනේ ෆෝන් එක හරියට. ආරක්ෂා කරන්න ඕන තව ප්‍රශ්න ගොඩක්. දැන් ওই ප්‍රශ්න වෙනුවට දැන් බිල් ගෙවන්න ඕන, සල්ලි හොයන්න ඕන කියලා වෙන මොකක් හරි සල්ලි හොයන මාර්ගයක් කියලා කියන. ඒකට අන්නේ ප්‍රශ්න විසඳන ඒ වෙනුවට තව ප්‍රශ්න ගොඩක් ඊළඟටයි. ඒ ඔහොමම එක ප්‍රශ්නයක් විසඳනකොට ඒ විසඳුමම තමයි තව ප්‍රශ්න එකකට හරි කීපයකට හරි මුලක් වෙලා. ඒකට මෙන්න මේ විදිහට අපි ජීවිත කාලය පුරාම ප්‍රශ්න විසඳන එක තමයි අපි යන්නේ. ඒ වුණාට ඒ විසඳන ප්‍රශ්න අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න කීපයකට හරි එකකට හරි මුලක් වෙලා. අපි මේ සංසාරේ පුරාම මෙන්න මේක තමයි කරේ. අපි ගැට ලිහන්න උත්සාහ කරනවා. හැබැයි ගැට ලිහනකොටම එක ගැටයක් ලිහනකොටම මේ තව ගැට කීපයක් මේකට එකතු වෙලා. ඒකට අපි මෙන්න මේ ගැට ලිහන්න පාවිච්චි කරපු විදිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි ජීවිත කාලය පුරාම අපි ගැට ලිහන විදිය හොය හොයා ගැට ලිහනවා. ලිහුවට අන්තිමටම මේකම ගැට තව ගැට ගොඩක් එකතු වෙච්ච එකක් විතරයි වෙලා තියෙන්නේ. ඒකට මෙන්න මේ ගැට ලිහන්න මොකක්ද අපි කරන්න ඕනේ? මේ ගැටවලින් සම්පූර්ණ විසඳුමක් ලබා ගැනීම සඳහා මොකක්ද කරන්නේ කියලා බලන්න අපි ඉස්සෙල්ලම ගැටේ තියෙන්නේ කොහේද? මෙන්න මේකේ ඇතුළ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළද පිටතද වෙන කොහේද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හරියටම ගැට තියෙන විදිය හරියට බලා ගන්න පුළුවන් නේද? එහෙම නැතුව නිකම් මොකක් හරි දැන් අපි කියමු අර වයර් කෑල්ල අපි ගත්ත උදාහරණයකම අවුල් වෙච්ච වයර් කෑල්ලක් තියෙනවා නම් ගැට ගැහිච්චයක් තියෙනවා නම් අපි නිකන් ඔහේ ඒක මෙහාට මෙහාට ඇදලා මේක ගැට ලියා ගන්න උත්සාහ කර තව මේ ගැට ටික තද වෙන එක විතරයි වෙන්නේ. ඒ වෙනුවට අපි හොඳට මේක නිදහසේ මේක ගැටේ තියෙන්නේ කොහෙද, ගැට ගැහිලා තියෙන්නේ කොහෙද, මේක මුල තියෙන්නේ කොහෙද කියලා හොඳට හොයලා නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට හැමෙන් මේ ගැට විසඳන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒකම තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙහෙම ගැට ගැහිච්ච ලෝකයක සියලුම සත්‍යය මේ ගැටවලින් අවුලෙන් අවුලට පත් වෙලා ඉන්න ලෝකයක ඉස්සෙල්ලම ගැටේ විසඳුම ගැට පියන්නේ කොහේද කියලා හොයන්න ඕන ගැටේ විසඳුමට යන්න ඉස්සෙල්ලා. ඉතින් එතකොට අපේ ජීවිතවලදී අපි බැලුවහම අපි ගැට විසඳන්න මොකක්ද කරලා තියෙන්නේ කියලා Tamanට හැරිලා බලමු. අපි හැමතිස්සෙම අඩු ප්‍රශ්නයක් ආවහම ඒක මොකක්ද කරන්නේ හැමතිස්සෙම වෙන කෙනෙකුට අපි පුළුවන් තරම් ළඟම ඉන්න කෙනාටනේ මේ ගැටේ අන්න අරක නිසා මෙහෙම වුණා කියලා කියන්නේ නේද? ගොඩක් වෙලාවට ඔන්න ගෙදර විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් අනිත් එක්කෙනා අන්න අරයාගේ ප්‍රශ්න නිසා තමයි මට මෙහෙම වුනේ. එහෙම නැත්නම් ඔෆිස් එකේ අරයා නිසා තමයි මෙහෙම වුනේ. එහෙම නැත්නම් තව මොකක් හරි රටේ පාලකෙක් හරි මොකක් හරි අපිට ඇඟිල්ල දික් කරන්න එළියේ මොකක් හරි දෙයක් තියෙනවා මේ ප්‍රශ්නේ හැදුනේ මෙන්න මෙයා නිසා. එහෙම නැත්නම් මේ අවුව වැස්ස හරි ඉරට හරි හඳට හරි අහසට හරි බයිනකනේ අපේ වැඩේ නේද? ප්‍රශ්න වලට උත්තර විදියට අපි මේ ප්‍රශ්නේ තියෙන්නේ එළියේ ප්‍රශ්න තියෙනවා කියලා තමයි අපි හැමදෙස්සෙම එළියෙන් උත්තර හොයන්නේ. අපි එළියේ ප්‍රශ්න තියෙන නිසා අපි එළියෙන් උත්තර හොයන්නේ. ඒකට අපි ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන එළියේද ඇතුළේද කියලා හරියටම තේරුම් ගත්තොත් අන්නේ තියෙන දැනට අපිට උත්තරය දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල ඔන්න වහිනවා. අයියෙන් වහිනවනේ මේ ලංකාවට අවසෙට. මේම හයියෙන් එකපාරටම හයියෙන් වහිනකොට වහලවල් වලින් තෙමෙන්න ගන්නවා. අවදාකන් නොතෙමෙච්ච තැන්වලින් තෙමෙන්න ගන්න. මේ වගේ වෙලාවක වහලෙන් තෙමෙනකොට අපි නිකම්ම මෙන්න මේ වහලෙන් තෙමනවා කියලා බලලා නිකම්ම වහල ඉදර නැගලා ওই උළු ටිකක් එහාට මෙහාට කරොත් තෙමෙන එක විසඳුමක් වේද? එහෙම නැත්නම් තෙමෙන එක වැඩි වේද? ඒ වෙනුවට අපි හරියට මෙන්න මේ තෙමෙන්නේ මෙතනින් තෙමුණට මේක මුලින් ආරම්භ වෙන මීට උඩ තැනකින් කියලා හරියටම තෙමෙන තැන හොයාගෙන ගිහිල්ලා අන්න එතනටම විසඳුමක් කරොත් අපිට මේ පොඩි දෙයයි සමහරට කරන්න තියෙන පොඩි උළු කැටයක් එහාට මෙහාට කරන්න විතරයි තියෙන්නේ. ඒක කරාම සම්පූර්ණයෙන්ම තෙමෙන එක නවතින්න පුළුවන්. ඉතින් නොයි වගේ හරියටම ගැටලුව තියෙන තැන හොයාගත්තොත් අන්නේ තියෙන තැනටම හරියටම ඔළුවටම ටොක්කක් කරනපු ගමන් ගැටලුව එතනම විසඳ ගන්න පුළුවන්. ඒ වෙනුවට අපි වටපිටේ දුවන්න දුවන්න ගැටලුව තව තව වැඩි වෙන එකම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ජීවිත කාලය පුරාම කරේ මෙන්න මෙහෙම ගැටලුව වැඩි කර ගැනීමම තමයි. මෙන්න මේකට උත්තරයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම ගැටළු විසඳන හැටි තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ. අපි බලමු මේකට සඳහා බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ මොනවාද කියලා. ගාථා තුනකින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. අපි බලමු ඉතින් අපිට තියෙන වෙලාවත් අනුව මේකට කොහොමද උත්තරේ කියන එක හොයාගන්න කියලා. ඒක ඇත්තටම ගොඩක් අය මේ උත්තරේ දන්නවා. දන්නා වුණාට මේ ගැන තියෙන උනන්දුව, මේ ගැන තියෙන මේක හොඳයි තමන් කරගෙන යන වැඩේ හරි කියන ගැන තියෙන විශ්වාසය ගොඩක් අඩුකම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්නය වුවාම මෙහෙම සියලුම සත්‍යය මෙහෙම ඇතුළෙත් ගැට පිටතත් ගැට හදාගෙන ගැටවලින් අවුලට අවුලට පත් වෙලා ඉන්නවා. කවුද මෙහෙම ගැට විසඳන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැටික අරවුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන කෙනෙකුට මේ ගැටවලින් විසඳීමක් ලබා ගන්න පුළුවන් කියලා පළවෙනි ගාථාව දේශනා කරන්නේ. සීලේ පරිත්‍යාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාංච භාවය ආතාපි නිකපෝ නිකපකෝ භික්ඛු සෝ ඉමං විජඨයේ ජටාති. මෙන්න මේකේ සීලේ පරිත්‍යාය නරෝ සපඤ්ඤෝ, මේ ප්‍රඥාවන්ත කෙනෙක් නුවණ තියෙන කෙනෙක් සීලෙන් පතිත්තාවට එහෙම නැත්නම් හොඳට පට්ටල වෙනවා. පට්ටල වෙලා එයා චිත්තම් පඤ්ඤාංච භාවය හොඳ මේ තමන්ගේ ඇතුළ දිහා බලනවා. ප්‍රඥාවෙන් තමන්ගේ හිත දිහා තමන් ඇතුල් පැත්තට හැරිලා බලනවා. අන්න ඒ වගේ ආතාපෙ නිපකෝ භික්ඛුව කියන්නේ මේ කෙලෙස් තැවීමේ හොඳට වීර්යය තියෙන භික්ෂුවක්. අන්න මෙයා තමයි මේ ගැට විසඳන්නේ. එතකොට මෙතන භික්ෂුව කියලා නමක් සඳහන් කරනවා. ඇත්තට මේ භික්ෂුව කියලා කියන්නේ පැවිදි වෙලා මේ සිවුරක් දරාගෙන තට්ටු ගාගෙන ඉන්න කෙනාම නෙවෙයි. මෙන්න මේ මාර්ගයේ යන ඕනම කෙනෙකුට භික්ෂුවක් කියලා හඳුන්වන්න පුළුවන්. එතන මෙන්න මේ විදිහට මේ සීලය ප්‍රති හොඳට හිත වෙලා ඊළාට මේ ගැන හරියටම තමන්ගේ ඇතුළත හැරිලා ප්‍රඥාවෙන් තමන්ගේ ඇතුළ දිහා බලන වීරය තියෙන කෙනෙක්, මේ නිපක ප්‍රඥාව තියෙන වීරය තියෙන කෙලෙස් තවන වීරය තියෙන කෙනෙකුට මේ ගැට විසඳන්න පුළුවන් කියලා තමයි පළවෙනි ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකත් අපි මෙන්න මේ කරන ප්‍රතිපදාවත් එක්ක මේක බලුවොත් මේ සීලය හොඳට ප්‍රතිස්ථාවක්, සීලය පට්ඨාල වීමක්, පට්ඨානයක්, හොඳට සතිපට්ඨානය වගේ සීලෙන් පට්ඨානයක් ඇති වෙන. එහෙම නැත්නම් මේක හොඳ පට්ඨල වෙන්න ඕමනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේකත් එක්ක අපි බැලුවහම දැන් මේ ගොඩාක් වෙලාවට මේ භාවනා කරන අතර මතයක් තියෙනවා නේද? සීලය ගැන එච්චර ඌමනාවක් නැහැ කියලා දැන් මතයක් තියෙනවා. දැන් ඉස්සර තිබුණේ මේ අටුවාව කාලේ හැම්බෙලාම ඒ කාලේ තිබුණේ සීලේ නැතුව භාවනාවක් කරන්නම් බෑ කියලා. ඉස්සෙල්ලම සීල් රැකලා හොඳටම සීලයෙන් හොඳටම උඩටම ගියාට පස්සේ තමයි මොන් භාවනාවක් කරන්න පටන් ගන්නවා හිතන්නත් පුළුවන් කියලා. ඇත්තරම දැන් ලංකාවේ තේරවාදී බුද්ධ ශාසනය ගත්තාම මෙන්න මේ ගාථාව තමයි මූලික වෙලා තියෙන මේ තේරවාද විසුද්ධි මාර්ගය ලියන්නේ. ඒතර මෙන්න මේ ගාථාවේ මෙන්න මේ මුල කෑල්ල විතරයි හරියටම තේරුම් අරගෙන මේක එක් සමහරට උමනාවෙන් කරපු දෙයක් වෙන්න පුළුවන්. සමහරට නොදන්නාකම, භාවනාව ගැන නොදන්නාකම නිසා වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. දැන් මේ සීලය ගැන එහෙම නැත්නම් දානය, සද්ධාව ගැන විතරයි මේ අටුවාවේදී හයිලයිට් කරලා තියෙන්නේ. ඒකට භාවනාව චප්ප කළා දාලා උමනාවක් නැති දෙයක් බවට පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ දානය, සීලය, සද්ධාව කියන ඒවාට ලොකු වටිනාකමක් දුන්නාට පස්සේ භාවනාවක් කරන්න ජීවිතේ වෙලාවක් නැති වෙලා වගේ අන්න එහෙම අවස්ථාවක් දෙයක් වෙලා තියෙන මේ අටුවාවත් එක්ක. ඒකට අපි මෙන්න මේ සූත්‍රයම තමයි මේ අටුවාව ලියන්න මුල් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ සූත්‍රය ඊළාට ඒ එකාන්තයක් එකාන්තයක් වෙලා තියෙන සද්ධාව, සීලය අත්‍යවශ්‍යයි. ඒ ඔක්කොම 100ට 100ක්ම සම්පූර්ණ කරාට පස්සේ තමයි භාවනාවක් කරන්න පුළුවන් කියලා එකාන්තයකට ගිහිල්ලා තියෙනවා. ඒකට භාවනාවක් කරන්න වෙලාවක් නැති වෙනවා. ඊළාට අනිත් අන්තයට සමහරු ඇවිල්ලා තියෙනවා භාවනාවක් කරන්න සීලය ඕනේ නැහැ. එහෙම නැත්නම් භාවනා කරන කෙනෙක් සීල් කැඩුවට කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා කරනවා නම් සීලය ඕනේ නැහැ, සීල් කැඩුවට පව් සිද්ධ වෙන්නේ නැහැ කියන මතයක් අනිත් අන්තයටත් ඇවිල්ලා තියෙනවා. ඒ ඔය අන්ත දෙකෙන් මොන අන්තයද හරි කියලා බැලුවා. අන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම අන්තගාමී නොවේ මධ්‍යම ප්‍රතිපදාව. සීලේ යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා. භාවනාවක් කිරීම සඳහා සීලේ අවශ්‍යතාවයක් තියෙන හැබැයි සීලය 100ට 100ක්ම සම්පූර්ණ කරලා ඉවරුණාට පස්සේ මේක කරන්න බෑ. ඒ වගේම සීලය නැතුවත් සීලය නැතුව ඕනෙම නැහැ කියලා සීලය කඩාගෙනම සීලය සම්පූර්ණ විනාශ කරගෙනම මේ වැඩේ කරන්නත් බෑ. ඔන්න ඒ අන්ත දෙකටම යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව යන එක තමයි මෙන්න මේ ගමන හරියටම කරගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ පින්නතන ගොඩාක් අය මේ අටුවාවේ තියෙන දේවල් පොඩි කාලේ ඉඳලම අහලා අහලා මේක අපේ හිතේ පළපදියම් වෙලා තියෙනවානේ. සීලය නැතුව මේක කරන්න බෑ කියන මතයත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒකට සීලය වුමනා නැහැ කියන එක අපිට ඕන තරම් කියන්න පුළුවන්. උදාහරණ විදිහට බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් අංගුලිමාල වගේ චරිතයක් ගත්තාම එයාට සීලය කියන එකක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ හම්බ වෙනකන් තිබුණේ නැහැ. දැන් පටාචාරා වගේ චරිතයක් ගත්තාම මේ ගෙදර හිටිය වැඩකාරයත් එක්ක පැනලා ගියපු කෙනෙක් නේ. එයාට සීලය ගැන එහෙම පැවිදි වෙනකන් බුදුරජාණන් වහන්සේ හම්බ වෙනකන් සීලය ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඒ වගේම අම්බපාලි වගේ චරිත ගත්තාම ඒගොල්ලන්ට එහෙම සීලය වුමනාවක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ හම්බ වෙනකන් සීලය තිබිලා නැහැ. එතකොට මේම වැඩේ කරගන්න ආරම්භ කරන්න සීලයක් අවශ්‍ය නැහැ කියන එක තමයි මේ කතාව වලින් හොඳටම තේරෙන්නේ. හැබැයි මේ වැඩේ ආරම්භ කරාට පස්සෙත් සිල් කඩනවා කියන්නේ අන්න එතකොට එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් භාවනා කරන ගමන් සිල් කැඩුවට කමක් නැහැ කියනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන්න පෙළඹෙන්න සිල් නොතිබෙන්න පුළුවන්. සිල් නැති කෙනෙකුට භාවනා කරන්න ආරම්භ කරන්න පුළුවන්. හැබැයි භාවනා කරන ගමන් සිල් කඩනවා කියන්නේ අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ගැන අපි නිකන් අඟුලිමාල චරිතයෙන් අහලා බලමු. දැන් අඟුලිමාල රහතන් වහන්සේ සමහරට රහත් වෙලාද දන්නෙත් නැහැ. දැන් අර පිණ්ඩපාතේ වඩිනකොට විලිරුදාවෙන් අඬන ගෑනු කෙනෙක් දැකලා මෙයාට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒතර මෙහෙම ලොකු අනුකම්පාවක් ඇතිලා මේ විලිරුදාව කියන්නේ ඒ කාලේ ගැලුවාම සාමාන්‍ය දෙයක්. දැන් කාලේ වගේ මේ සීස ඔපරේෂන් අර එම තිබිලා නැහැ. ඒ ළමෙක් හම්බ වෙනවා කියන්නේ සාමාන්‍ය නෝමල් බර්ත් එකක් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒතර ඒ දේ වගේ දෙයක් දැනිලා එයාට ලොකු අනුකම්පාවක් ඇතිලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා අහන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දුකෙන් පෙළෙන කාන්තාවක් මම දැක්කා, මට මේ සඳහා කරන්න පුළුවන් විසඳුමක් තියෙනවාද? එතකොට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ බලමු. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා සමහර වෙලාවට මෙයා අඟුලිමාල කියන කෙනා කවදාවත් හොරකම් කළ නැති වෙටි. ජීවිතේට හොරකම් කළ නැති වෙටි. මෙයාට කවදාවත් බොරු කියලා නැති වෙටි. කවදාවත් කාමයේ වර්ධවා හැසිරලා නැති වෙටි. කවදාවත් මත්පැන් අරගෙන නැති වෙටි. අපි දන්නවනේ අඟුලිමාල කියන්නේ අහිංසක කියලා පොඩි කාලේ. දැන් මෙන්න මේ වගේ මෙයා පංසීල් පද පහෙන් හතරක් ජීවිතේ සම්පූර්ණයෙන්ම හොඳටම රැකලා ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙයාට මොකද්ද කිව්වේ? අඟුලිමාල හාමුදුරන්ට කිව්වේ මම සත්තු මරලා නැහැ. සත්තු මරලා නැති නිසා මෙන්න මේ සත්‍ය බලෙන් මේ කාන්තාවට යහපතක් වේවා කියලා කියන්න කියලා. එතකොට අඟුලිමාලට හාමුදුරන්ට කියවෙන මම මෙච්චර මේ දැනගෙනත් 999 ගාණක් මරලා තියෙනවා. 999ක් ගණන් කළා මරලා දෙනවා. ඊට ඉස්සෙල්ලත් ගොඩක් මරලා තියෙනවා. මේද මං කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? තන එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මම යම් කිසි ආර්ය භාවයට පැමිණිච්ච මොහොතේ ඉඳලා සත්තු මරලා නැහැ. අන්නේ සත්‍ය බලයෙන් මේක සත්‍යක්‍රියා කරන්න කියලා. එතකොට අර බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ හයිලයිට් කරන්න උවමනා උනේ මොකක්ද? මෙන්න මේ අනිත් පව් එයා කවදාකවත් කරන්න නැතුව ඇති. නැට මෙන්න මේ යම් කිසි දවසකට පස්සේ ආර්ය භාවයට පත් වුන මොහොතේ ඉඳලා මේ සිල්පදේ අනිවාර්යයෙන්ම රැක්කා. එතකොට අන්නේ ඒ සත්‍ය බලයෙන් තමයි මේ දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ මෙච්චර අද වෙනකම් මම ඕන තරම් සිල් කඩලා තියෙන්න පුළුවන්. හැබැයි මේ දේ තේරුම් ගත්ත මොහොතේ ඉඳලා සිල් කඩන එක එතනින් නැවතුණා. එතන ඕක තමයි දැන් අඟුලිමාල් රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හයිලයිට් කරේ අනිත් සිල්පද එකක්වත් කඩලා නැති වෙන්න පුළුවන් බෑ. ඒකට මෙන්න මේකම මේ සත්තු මරණ බව හොඳටම හැමෝම දන්න එක තමයි මුලින්ම ඉස්සරහට උස්සලා තියුවේ. මෙන්න මේක හයිලයිට් කරන්න. ඒ අන්න ඒකම අපිටත් ගන්න පුළුවන්. අපි මේ වෙනකන් ඕන තරම් සිල් කඩලා තියෙන්න පුළුවන්. හැබැයි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපි සතිමත් වෙන්න පටන් ගත්තට පස්සේ නැවත නැවතත් සිල් කඩනෝ නම් සතියෙන් සිල් කඩන එක ප්‍රශ්නයක් නෑ, වැරදක් නෑ කියලා කියනෝ නම් එතකොට ඒක ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම සතිමත් වෙනෝ නම් සිල් කඩන්න හැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ කරගෙන කලින් සංසාරේ පුරුද්දට සිල් කැඩෙන්න පුළුවන්. හැබැයි සිල් කඩාගෙන යනකොට අතරමැදි සතිය ඉස්සරහට ආපු ගමන් එකපාරට බ්‍රේක් වදිනවා. අන්න ඒක තමයි මේ අපි මේ කරගෙන යන ප්‍රතිපදාවත් එක තියෙන හොඳම දේ. දැන් අපි මොකක් හරි දවසට 100ට 100ක් කරන වරදක් කියමු. ඒ වරද භාවනා කරන්න මෙහෙම සතිමත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද 100ට මේ වෙනකන් 100ට 100ක් තිබුණ එක 60 වෙනකොට 100ට 99ක් වෙන්න පුළුවන්. බෑ 99ක්ම අපි වැරදි කරනවා. ඒ 99 දිම අපි සතිය නැති කම නිසා. හැබැයි එක මොහොතක් හරි එක චිත්තක්ෂණයක් හරි මේ වැරද්ද කරන්න පෙළඹෙනකොටම සතිය ඉස්සරහට ආවනම් ඒ එකම සතියක් නිසාම මේ වැරද්ද කරන්න බැරි වෙනවා. එතකොට සතියෙන් වැරදි කරනවා කියන එක නෙවෙයි. සතිය නැතිකම නිසා තමයි වැරදි කරන්නේ. එතන තමන් දිහා හැරිලම් බලන්න පුළුවන්. තමන් තාමත් සීල් කඩනවා නම් වැරදි කරනවා නම් තමන්ට හරියටම සතිය කියන එක හරියටම ප්‍රතිස්ථාවක් ඇවිල්ලා නැහැ කියන එක. දැන් මේකට තව උදාහරණයක් ඉදිරි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා. මේ එළදෙන කන්දක් නගින වෙලාවකදී ඒ එළදෙන කන්ද නගිනකොට කකුල් හතරම දැන් බෑවුම් තියෙන ගල් වැටි තියෙන තැනක් කියමු. දැන් කකුල් හතර ඉස්සෙල්ම දැන් ඉන්න තැන කකුල් හතර හොඳටම පට්ටල වුණාට පස්සේ තමයි ඉස්සරහා කකුල් දෙක උස්සලා උඩ පඩියට උඩ ගලක් උඩට හරි අඩිය තියන්නේ. එහෙම නැත්නම් පස්සේ කකුල් දෙකත් කකුල් හතරම දැනට ස්ථාවර නැතුව උඩ ගල උඩට අඩිය තියන්න ගියොත් මේ එළදෙන වැටෙනවා. එතකොට එළදෙනේ කන්දක් නැගෙනකොට ඉස්සෙල්ලම කකුල් හතර හොඳට පට්ටල වුණාට පස්සේ තමයි පිටිපස්සේ කකුල් දෙකට බර දීලා ඉස්සරහා කකුල් දෙක උඩින් තියන්නේ. එතන මේ පිටිපස්සේ කකුල් දෙක පට්ටල වෙලා නැත්තම් ਉਹ ඉස්සරහට අඩිය තියන්නේ නැහැ. මොන ඕක උදාහරණයක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ වගේම තමයි යම්කිසි කෙනෙක් සීලෙන්, සමාධියෙන්, එහෙම ප්‍රඥාවෙන් ඉස්සරහට යනකොට දැන් ඉන්න තැන හරියට පට්ටල වෙන්න ඕනේ. ඒ පට්ටල වීමත් එක්කම අපිට උඩපඩියට අඩිය තියන්න පුළුවන්. එතකොට දැන් අපි මෙන්න මේකෙදිත් එක තැනම හිර වෙන්නත් පුළුවන් සමහරවිට මන්ට විශ්වාසයක් නැත්තම් දැන් ඉන්න තැන පට්ටල වෙලාද නැද්ද කියලා ප්‍රශ්න හිත හිත ඉන්න පුළුවන්. එතකොට අපිට ඉස්සරහට යෑමක් සිද්ධ වෙන්නේ. දැන් ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් දැන් ඉන්න පඩියේ පට්ටල වෙලාද නැද්ද කියලා හොඳට තමන්ටම දැනගන්න පුළුවන් උඩ පඩියට පොඩ්ඩක් අඩිය තියලා බලනවා. අඩිය තියලා බලනකොට මෙන් මේක තමන්ටම දැනෙනවා නම් මේක හෙල්ලෙනවා. තාම තමන්ට මේක ස්ටේබල් වෙන්න බෑ කියලා තේරෙනවා නම් ආයෙසරයක් අඩිය පිටිපස්සට අරගෙන ඔන්න යටපඩිය අපිට හොඳට ස්ථාවර වෙන්න උත්සාහ කරගන්න. ඉතින් මෙන්න මේකම තමයි අපි භාවනාවක් කරනකොට උනත් තමන්ට මෙහෙම භාවනාවක් කරගෙන යනකොට හිත නිතර විසිරෙනවා වගේ නะ. මේක කරගෙන යන්න බැරි තරම් තමන්ට බාධා එනවා වගේ දැනෙනවනะ. අනිත් පැත්තට හැරිලා බලන්න පුළුවන් සීලේ ඇතුළේ මගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද කියලා. නะ තමන්ට අර යටපඩියට හැරිලා ඒකේ හොඳට ස්ටේබල්ද කියලා තමන්ට බලන්න පුළුවන්. එහෙම නැතිව ඉස්සරහට යන්න ගියාම වෙන්නේ මොකද? තියෙනකත් එක දෙදරලා අරගෙන අරග වැඩේ කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔන්න තමන් කරගෙන යන මේ ප්‍රතිපදාවත් එක බැලුවාම කවුරු හරි කෙනෙකුට මෙහෙම භාවනාවක් කරගන්න මේ බාධාවක් එනවනම් මේක හරියටම හිත පිහිටුවා ගන්න අමාරුයි වගේ නම් ඔන්න බලන්න තමන් ඇතුළට හැරිලා තමන් සමාදන් වෙලා ඉන්න සීලය මොකක් හරි අඩුපාඩුවක් තියෙනවාද කියලා මේ ගැන තමන්ට සැටිස්ෆයි වෙන්න පුළුවන්ද කියලා මම හිතලා බලන්න පුළුවන්. එතකොට මෙහෙම අර අටුවාව කියන විදිහට සීලය 100ට 100ක්ම රැකලා භාවනා කරන්න පටන් ගන්නවා කියන එක නෙවෙයි. එතකොට අපි මේ භාවනාවත් පටන් ගන්නවා ඒ එක්කම භාවනාවත් එක්කම සීලයට යම්කිසි වටිනාකමක් දෙන්න. එතකොට මෙන්න මේ දෙක එකින් එක උදව් වෙවි. සීලයයි භාවනාවයි දෙක එකින් එක සතියයි සිහිය සීලයයි දෙක එකින් එක උදව් වෙවි යන ගමනක් සිද්ධ වෙනවා. එතකොට මේක නැතුව මාර්ගයට යන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම නැත්නම් මේක ඕනමයි කියලා මේ දෙකම එකටම ඉස්සෙල්ලා එකක් ඉවර කරලා අනිත් එකට යන්නත් බෑ. එතන මේ දෙක එකින් එකට උදව් වෙවි. සීලය තියෙන කෙනාට සතිය පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා. සතිය තියෙන කෙනාට සීල රැක ගන්නත් ඒක උදව් වෙනවා. ඉතින් එකින් එකට උදව් වෙවි යන ගමනක් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම කෙනෙක් කියනවනම් සතිය තියෙනවනම් සිල් කඩන්න පුළුවන් කියලා සතියෙන් එක අර බොරු මතයක් වෙනවා. මොකද සතිය තියෙන කෙනාට මේක කරන්න බෑ. දැන් මේකට තව උදාහරණයක් විදිහට අපි ගත්තොත් සති සම්පජඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කෙනෙකුට සති සම්පජඤ්ඤය තියෙනවනම් එයාට පව් කරන්න බය ලැජ්ජාවක් ඇති වෙනවා. පව් කරන්න බය ලැජ්ජාවක් ඇති වෙනවනම් ඒ තියෙනවනම් එයාට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනවනම් එයාට සීලය ඇති වෙනවා. සීලය තියෙනවනම් එයාට සම්මා සමාධිය තියෙනවා. සම්මා සමාධිය තියෙනවනම් විමුක්ති ඥාන දර්ශනය තියෙනවා. ඔය විදිහට ඊට පස්සේ නිබ්බිදාව හැමෙම යන්න පුළුවන්. ඊට මේ සති සම්පජඤ්ඤය තියෙනවනම් අනිවාර්යයෙන්ම එයාට පව් කරන්න බය ලැජ්ජාවක් ඇති වෙනවාම තමයි. ඒතත සතියෙන් පව් කරනවා කියන්නේ බය ලැජ්ජාව නැහැ කියන එක. මෙන්න මේක අපිට පොඩ්ඩක් මේ වෙලාවේදී හයිලයිට් කරත් හොඳයි කියලා හිතුණා. දැන් මේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගැට විසඳන කෙනා ගැන විස්තරය කියන්නේ ගැට විසඳන කෙනාගේ සීලේ දට පිහිටලා පට්ඨල වීමක් තියෙනවා. පට්ඨල වෙලා යන්නේ එයා ප්‍රඥාවෙන් තමන්ගේ ඇතුළ දිහා බලනවා. දැන් මේ ගැට විසඳන්න නම් සීලය අවශ්‍යයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි සීලය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් සීලය ගැන අපි මෙච්චර කතා කරාට සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ අනිත් පැත්තෙන් මේ අතහැරීමක් එක පැත්තකින්. එහෙම නැත්නම් කටවච කටයි ඇඟයි කියන දෙක හික්මවා ගැනීම. දැන් අතහැරීමක් කියලා කියන්නේ කොහොමද බලමු. දැන් අපි දානයක් දෙනවා නම් අපි මොකක්ද අතහරින්නේ? අපිට අතට අහුවෙන. එහෙම නැත්නම් ඇහැට පේන භෞතික දේවල්නේ අපි අතහරින්නේ නේද? ඒක මේ අතහැරීම භෞතික වශයෙන් දුක්, රළු වශයෙන් අතහැරීමක් තමයි දානයක් දෙනවා කියලා. ඊට වඩා සියුම් මට්ටමේ අතහැරීමක් තමයි සීලයක් රකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? අපි මේ සංසාර පුරා පුරුදු කරපු පුරුදු අතහැරීමකට තමයි සීලයක් රකින්නවා කියලා කියන්නේ. ඒතට ඒක ඊට වඩා සියුම් මට්ටමේ අතහැරීම. දැන් අපි දන්නවා අපේ සංසාර පුරාම අපි වැඩි හරියක් ගත කරලා තියෙන්නේ සතර අපාය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්වයන්ගේ මහගෙදර වගේ කියලා සතර අපාය. මේ බුද්ධෝත්පාද කාලයක් නැති අවස්ථාවලදී සත්පුරුෂයන් සද්ධර්මය නැති අවස්ථාවකදී, මනුසාත්මයක් නොලැබෙච්ච අවස්ථාවේදී, ජන සම්පත්තිය නැති වෙච්ච අවස්ථාවේදී අපි පුළුවන් තරම් මේ පුරුදු කරලා තියෙන සත්තුන් බරන්න, හොරකම් කරන්න, කාමයේ වර්ධව හැසිරෙන, බොරු කේලම් කියන්න, ඔය වගේ වැරදි දේවල්ම තමයි අපි සංසාර පුරා වැඩියෙන් පුරුදු කරලා තියෙන්නේ. එතකොට අන්න මේ වගේ පුරුදු අතහැරීමට තමයි සීලයක් රකින්නවා කියලා කියන්නේ. මේට වඩා ඉහළ සීලයකට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික සීලයකට ගිහිල්ලා එහෙම නැත්තම් මේ සාමණේර උපසම්පදා සීලයකට යනවා කියන්නේ මෙන්න මේ තියෙන සීලයම තව පොඩ්ඩක් ඊට වඩා වෙන්වෙන් විස්තර වශයෙන් ඉදිරිපත් කිරීමක්ම තමයි. ඒතර අපි මේ සීලයක් රකින්නවා කියලා කියන්නේ මොකක්ද? අපි සංසාරය පුරා පුරුදු කරව පුරුදු අතහැරීමක්. ඒකත් ඊට වඩා අර දානයක් දෙනවට වඩා තියෙන ලොකු අතහැරීමක්. ඊට වඩා සියුම් මට්ටමේ අතහැරීමක්. ඒතර මෙන්න මේ එක තව මට්ටමක අතහැරීමක් තමයි සීලය කියලා කියන්නේ. ඊනාට භාවනාවක් කරනවා කියලා, එහෙම නැත්නම් සතිය වඩනවා කියලා කියන්නේ මොකක්ද? අපේ සිතුවිලි මට්ටමේ, එහෙම නැත්නම් සංඥා මට්ටමේම ලෝකේ අතහැරීමක්. එතකොට මෙන්න මේ සංඥා මට්ටමෙන් සිතුවිලි මට්ටමෙන් ලෝකේ අතහැරීම සඳහා අර පුරුදු මට්ටමෙන් කරපු අතහැරීම අපිට උදව් වෙනවා. අන්න ඒකයි තියෙන මේක වැඩේ තියෙන්නේ. එතකොට සීලයක් විදිහට අපි මේ කලින් සංසාරයේ පුරුදු කරව පුරුදු අතහැරීමේ පුරුද්ද, පුරුදු අතහැරීමේ පුරුද්ද අපිට සිතුවිලි මට්ටමේ අතහැරීමට උදව් වීමක් සිද්ධ වෙනවා. ඊට මේ සිතුවිලි මට්ටමෙන් අපි ලෝකය අතහැරීගෙන යනකොට අර පුරුදු ඉබේම අතහැරීමක් සිද්ධ වෙන්න ඕන. ඒකට අර පරණ පුරුදු විදියට සිල් කඩන්න හැකියාව නැති වෙන භාවනාවක් කරනකොට, එහෙම නැත්නම් සතිය වඩනකොට, මේ මොහොතේ මාත් එක්ක ඉන්න පුරුදු වෙනකොට, මේ මොහොතේ මම සීලයක් කඩනවා කියන එක මටම තේරෙනවා. ඒකට අර සිහියෙන් සිල් කඩන්න බැරි වෙනවා. තර මෙන්න මේ විදිහට තමන්ගේ සීලය ගැන හොඳ ඒ වටිනාකමක් දීලා මෙන්න තමන් තුල මේ ඇතුළ බලන කෙනාට තමයි මේ ගැට කොහෙද තියෙන්නේ, ගැටේ ආරම්භය කොහෙද තියෙන්නේ කියලා තමන්ටම හොයාගන්න පුළුවන්. එතන මේ සීලයේ වටිනාකමක් අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් තියෙනවා මේ වගේ මේ ගමන යන්න. ඉතින් අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් කියලා කිව්වට අර අපි කලින් කිව්වා වගේ මේක සම්පූර්ණයෙන්ම ඉවර කළා ඊළඟකට යනවා නෙවෙයි, ඊළඟ එකට අඩිය තියෙනකොට මේකෙත් උදව්ව අවශ්‍ය වෙනවා. ඒතකොට දෙක එකින් එක උදව් වෙවි යන ගමනක් තමයි සීලය සතියට උදව් වෙන, සතිය සීලයට උදව් වෙවි යන ගමනක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මෙහෙම සීලය ප්‍රතිස්ථාවක් ඇති කරගත්ත කෙනා මේ තමන්ගේ ඇතුළ දිහා බලන ප්‍රඥාවයි. ඒ බලන්නේත් මේ නිකම්ම තමන්ගේ ඇතුළ නිකම්ම බලන එකක් නෙවෙයි. අපි ඇතුළ බලනවා කියලා ගත්තාම දැන් සමහර වෙලාවට මේ තේරෙන්නේ දැන් ඔය ඇඟ දිහා තමන්ගේ ඇඟ බලනවා කියලා. දැන් දොස්තර කෙනෙක් දන්නවා මේ අපේ ඇඟේ තියෙන කෑලි ඕන තරම්, කෑලි 32කට නෙවෙයි ඊට වඩා ලොකු ගානකට වෙන් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙකුට මේ ගැන හොඳට ඇතුළ දන්නේ. හැබැයි අය බලන්නේ මේ ඇතුළ දිහා බලන්නේ මොකක්ද? ප්‍රඥාවෙන් මේකේ යථා ස්වභාවය තේරුම් ගැනීමේ අදහසින් නෙවෙයිනේ. දැන් විද්‍යාවෙන් ගත්තාම දැන් විද්‍යාව ඉස්සරහට යනවා. දැන් ඉස්සර කාලේ නිව්ටන් කියපුවට වඩා අයින්ස්ටයින් කියපුවා ඊට වඩා ගොඩක් ඉස්සර වශයෙන් කියන. ඊටත් වඩා ගොඩාක් විස්තර වශයෙන් දැන් ක්වොන්ටම් සයන්ස් වලට එනකොට ඊටත් වඩා ගොඩාක් විස්තර වශයෙන් මේකේ තේරුම් අරගෙන තියෙන යම් කිසි මට්ටමකට මොකක්ද වෙන්නේ කියලා. හැබැයි මේ තේරුම් ගැනීම තමන්ගේ ඇතුළ බැලීමක්ද එහෙම නැත්නම් මේක තමන් මේ මම තව මීට වඩා සැපෙන් සතුටෙන් ඉඳීම සඳහා මේක යොදවා ගැනීමටද මහන්සි ගන්න කියලා බැලුවා. ඒකට ඔන්නේ නවීන විද්‍යාවෙන් කරන්නේ මේ යමක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේකේ යථා ස්වභාවය තේරුම් ගැනීමට නෙවෙයි. මේක කොහොමද මට ඕන විදිහට පාලනය කළා මගේ යහපත සඳහා, මගේ සුභ සිද්ධිය සඳහා. එහෙම නැත්නම් මම යා තව තවත් පෝෂණය කිරීම සඳහා මේ කොහොමද පාවිච්චි කරන්නේ කියන අදහසින් මේ ඇතුළ බලන්නේ. ඒකට අන්නේ ඇතුළ බැලීමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් ඇතුළ බැලීමයි කියන සම්පූර්ණ අහසයි පොළොවයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතුළ බැලීම ප්‍රඥාවෙන් තමන් තුළට බැලි හැරිලා බලනවා කියන්නේ මේ මගේ යථා ස්වභාවය මමම තේරුම් ගන්න උත්සාහ කිරීම. එතන මෙන්න මේ සීලයක ඉඳලා මගේ ස්වභාවය මමම තේරුම් ගන්න උත්සාහ කරන කෙනාට මේ ගැටේ කොහෙද තියෙන්නේ කියලා, හරියටම ගැටේ මුල කොහෙද කියලා හරියටම තේරුම් අරගෙන මේ ගැටෙන් විසඳුමකට එන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම ගැටෙන් මේ හරියටම සීලයක පිළිපදලා ප්‍රඥාවෙන් ඇතිල බලන, එහෙම නැත්නම් සතිය ඉදිරියට තියෙනවා කියන කෙනෙකුට පුළුවන් මේකෙන් වැඩේ ගන්න. ඉතින් අපි මෙහෙම දැන් සතිය ගැන කියලා මේකෙන් පටන් ගත්තට ඇත්තටම සතිය ගැන අපි කතා කරේම නැති දරන්නේ නේ. සතියට අවශ්‍ය වටපිටාව තමයි අපි මේ සූත්‍රයේදී මෙච්චර වෙලා කතා කරන්නේ. ඒතර මෙන්න මේ සතියට අවශ්‍ය වටපිටාව අපි සපයනකොට සතියේ සිහිය කියන එක ඉබේම මේක ඇති වෙනවා. ඒතර දැන් මේ පින්නතුන් මේ බණ අහන මේ ප්‍රතිපදාවක් කරන පිරිස සතිය ගැන ගොඩාක් හොඳටම දන්නවා. ඉතින් අන්න ඒ වගේ පිරිසකට සතිය ගැනම නැවත නැවතත් කියනවා වෙනුවට මේ සතියට උදව් වෙන වටපිටාවේ අපිට අවශ්‍ය දේවල් මොනවාද කියලා වටපිට පරිසරය සකස් කර දෙන්න තමයි අපි උත්සාහ කරේ. සතිය කියලා නිකම්ම සතියමම මුලට තියන වෙනුවට මේකට අපිට වටපිට අවශ්‍ය වටේට බාහිර පරිසරයනොත් අපිට යම්කිසි සැපයීම් කරන්න උවමනා වෙන. කරන්නේ බාහිර සැපයීම් අපි හරියට සපයනෝ නම් ඒකත් එක මේ සතිය පිහිටන්න ගොඩාක් උදව්වක් වෙනවා. ඒතර අපිට ගහක් ලොකු කරගන්න ඕන නම් නිකම්ම ගහට ලොකු වෙන්න කියලා ඇදලා ගහවුස් කරන්න බෑනේ. ඒ වෙනුවට අපිට පුළුවන් පොර ටිකක් දාන, වතුර ටිකක් දාන, ඉර එළිය සපයන්න. අන්න ඒවා බාහිර දේවල් අපි සපයනකොට ගහේ විසේ නිබේම හැදෙනවා. දැන් ඒ වගේ තමයි මේ සතිය වර්ධනය කර ගැනීම සඳහා මෙන්න මේවා අවශ්‍ය වටවිට බාහිර කාරණා. ඒ වගේම අපේ මේ හිත පොඩ්ඩක් මේ පල්ලෙහාට යනකොට කම්මැලි වෙනකොට මෙන්න මේ වගේ අපි මුලින්ම මතක් කරා වගේ මෙන්න මෙහෙම මේ ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදී වෙන්න මෙහෙම පරණ දේවල් අපිට පරණ මේ සූත්‍රවල එහෙම නැත්නම් පරණ කතන්දරවල අඩංගු වෙන දේවල් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මෙහෙම සීලයක පිළිපදලා ඇතුළ බලන කෙනෙකුට තමන්ගේ ගැට මේ ලෝකයේ තියෙන සීලොම ගැටවලින් මිදිලා ගමන කෙලවර කරගන්න පුළුවන්. ඉතින් ඊළාට අනිත් තව ගාථා දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට කාලයක් නැහැ මේ කොහොමද කියලා මේ සියලුම දේවල් කියන්න. ඉතින් අපි ඒක නිසා මේ ගාථා දෙක විතරක් යන්තම් මතක් කරගත්ත. යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජතා කීනාසව අරහන්තෝ තේසං විජිතා ජතා. දැන් මෙහෙම සීලයක පිළිතලා ප්‍රඥාවෙන් තමන්ගේ ඇතුළ බලන කෙනාට මෙන්න තමන් තුළ රාගයක් ඇති වෙන හැටි, තමන්ගේ තුළ දෝෂයක් ඇති වෙන හැටි, අවිද්‍යාව ඇති වෙන හැටි ඔන්න තමන්ටමයි තේරෙන්නේ. එතන මෙන්න මේ තමන් තුල ආසාව තරහා මෝඩකම ඇති වෙන හැටි මෙහ මේ මොහොතේ සිහියෙන් ඉන්න කෙනාට තමන් තුලම ඇති වෙන මේ තමන්ගෙම දුර්වලකම තමන්ටම පේනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි මෙන්න මේ හැම දෙයක්ම කරන්නේ කියලා මෙන්න මේ මමයා කියන එකක් ඇතුළක් පිටක් පනවගෙන මෙහ මම නොවේ කියන සීමාවක් පනවගෙන ඉන්න නිසා මේ අවිද්‍යාව නිසා මේ මම ඉන්නක හොඳයි කියන එක අවිද්‍යාව නිසා මේ ලෝකේ ගැට ඇති වෙනවා කියන අදහස තේරිලා ඔන්න මෙයාට මේ ගැට වලින් විසඳුමකට එන්න පුළුවන් කියලා තමයි ඊළඟ ගාථාවෙන් කියන්නේ. ඒ වගේම ඊළඟ අන්තිම ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූපංච ඉත්තේසා විජ්ජත්තේ ජටාති. එතන මෙන්න මේකේ ඊළඟ ගාථාවේ කියන්නේ යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම නාම රූප දෙක ගැටීමක්. පටිගයක් කියලා කියන්නේ මෙහෙම නාම රූප දෙක ගැටීම. ඒ වගේම ඒකත් එක්ක ගැටීම නිසා රූප සංඥාවක් ඇති වෙන එකත් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා නම් මෙන්න මෙතන තෘෂ්ණාවක් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඇත්තට මෙතන තෘෂ්ණාවක් නෙවෙයි අවිද්‍යාවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි කියවෙන්නේ. මේ සිංහලට පරිවර්තනය කරනකොට තෘෂ්ණාව කියන නමක් දාලා තියෙන ඇත්තට මේ වෙලාවේදී මේ අවිද්‍යාව තියෙන නිසා තමයි නාමය රූපය කියලා මෙහෙම ඇතුළ පිට කියලා වෙන් කරගෙන රූප සංඥාවක් ඇති කරගෙන මේ ලෝකයක් පනවගෙන ඉන්නේ මේ අවිද්‍යාව කියන නිසා. මේ අවිද්‍යාව නැති කෙනාට මෙහෙම නාම කියන දේවලුත් රූප කියන දේවලුත් එහෙම නැත්තම් මම මම නොවේ කියන ලෝකයක් මම කියන දේවලුත් ඇති වෙන්නේ නැතුව සම්පූර්ණ මේ සංසාරයෙන් එතර වෙනවා. ඒ කියන්නේ මේ සියලු ගැටවලින් විසඳීමකට පත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගාථා තුනකින්ම මේ ගඩිකා බ්‍රහ්මයාට උත්තර දෙනවා. ඉතින් අපි මේ පැයක් තුළ පුළුවන් තරම් උත්සාහ කරලා අපිට පුළුවන් විදිහට මේකට සාධාරණයක් ඉටු කරන්න. ඉතින් මේ ගඩිකා සූත්‍රය ගොඩාක් වින්නතුන් හොඳටම දන්න සූත්‍රයක් කියලා අපි හිතන නිසා අපිට ගැළපෙන විදිහට සාමාන්‍ය අහලා නැති වගේ දේවල් කීපයක් තමයි අපි හයිලයිට් කරන්න උත්සාහ කරේ. මෙන්න මේ විදිහට සියලුම දෙනාට මෙහෙම මේ ලෝකේ එහෙම නැත්නම් මගේ තියෙන මේ ගැටලු ටික සම්පූර්ණයෙන්ම ගැටවලින් විසඳීමටපත් වෙලා සියලු ගැටවලින් විසඳීමට සියලු සංසාරයෙන් එතර වීම සඳහාත් මේ ධර්ම දේශනාව හේතු වේවා එකසේ වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර පරිදි ඉතාම වෙනස් විදිහකින් අද දේශනාව සිද්ධ කර ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙන විදිහටත් අද ස්වාමීන් වහන්සේ සතියව කියලා වෙනුවට ධර්ම දේශනාව වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරා. බොහොම සතුටයි ස්වාමීන් වහන්සේ, බොහොම ආසාවෙන් තහගෙන හිටියා. ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේට මේ නමස්කාර ස්තුතිය පුද කරනවා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ධර්මදේශනාව අද ධර්මදේශනාවට පාදක වුණේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන ජටා සූත්‍රයේ කියන සූත්‍ර දේශනාවයි. ඒට පාදක වුණේ ගටිකාර බ්‍රහ්මයා බුදුන් වහන්සේ සමග ඇතුළු සංවාදයකදී අසන ප්‍රශ්නයකට බුදුන් වහන්සේ දීපු පිළිතුරක්. එහිදී අහපු ප්‍රශ්නේ තමයි මොකද්ද මේ ඇතුළත ගැටක් මේ පිටත ගැටක් තියෙනවා මේක ලියාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බොහෝ දෙනා තුළම තියෙන වැරදි සංකල්පයක් ස්වාමීන් වහන්සේ මෙහිදී හයිලයිට් කරා. මොකද්ද මේ සීලයක් නැතුව භාවනා කරන්න පුළුවන් කියන එක. නමුත් සීලයක පිහිටීමේ වැදගත්කම බුදුන් වහන්සේ සඳහන් කළා තමයි මේකට උත්තර දෙන්නේ. පළවෙනි ගාථාව සඳහන් කරනවා සීලයක පිහිටපු කෙනෙක් කොහොමද මේ අතුලත පිටත වෙනස දකින්න උත්සාහ ගන්නෙ, ඒ සීලය තුළින් ප්‍රඥාව තුළින් ඉදිරියට යන්නේ කොහොමද, අවසානයේදී මේ නාම රූප කියන ගැටීමත් කියන සංඥාව ඇති කරගන්නේ නොගන්න ආකාරයත් ගාථා තුනෙන් මනාව විස්තර කරනවා. සීලයේ පිහිටීම ඒ තුළින් සතිය වර්ධන වෙන ආකාරයත් එකිනෙකට සීල සහ සතිය සතිය සීලයට ප්‍රයෝජනක් වෙන ආකාරය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ධර්මදේශනාව නැවතත් මික්සෙලාර් YouTube ඊට අමතරව නිසරණ වාණී වෙබ්සයිට් එකට ගිහිලා සවන් දෙන්න පුළුවන්. සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා නැවත නැවතත් මේ ධර්මදේශනාවට සවන් දෙන්න. ඒ තමන්ගේ පුහුණුවට යොදා ගන්න ඒ තුලින් මේක අත්දකින්න කියලා කොහොමද මේ ඇතුළ ගැට පිටද ගැට ලියා ගන්න මේ උපකාර වෙන්නේ කියලා. බොහොමත් පින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඊළඟට තිබෙන්නේ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අත්පත්‍රිකාවක් සඳහන් නිර්මාණ කළා තිබෙනවා. සතිය පුහුණු කරගෙන කෙනෙකුට කොහොමද මේක පටන් ගන්න කියලා මන්ට ප්‍රශ්න කරගන්න දැන් මෙහිදී සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම වීඩියෝ පාඩ දෙක නරඹලා එහිදී තිබෙන උපදෙස් මනාව තේරුම් අරගෙන වඩා වැදගත් වන්නේ තමුන්ගේ පුහුණුව. සතුටුමත් ඇවිදීම කරන්නේ කොහොමද? සතුටුමත් හඳ ගැනීම කරන්නේ කොහොමද කියන ඒ මූලික අවබෝධය ඇති කරගන්න. ඉන්පසු පුහුණුව පටන් ගැනීමට දිනේ වෙන් කර ආදුනිකයෙක් නම් දිනේ වෙන් කරගත්තු කාලයක් උදෑසන හෝ රාත්‍රියේ නිින්දට යාමට පෙර නැත්නම් තමන්ට පහසු වෙලාවක් බාධා රහිත වෙලාවක් යොදා ගන්න පුළුවන් නම් හොඳයි. ආරම්භයේදී මූලිකව සතිමත් ඉඳගෙන ඉන්නට උපදෙස් දෙන්නේ සතිමත් සමාවන්න, සතිමත් ඇවිදීමට. එම සතිමත් ඇවිදීම තමන්ගේ සතිමත් හිඳ ගැනීමට බොහෝසේ උපකාර වෙනවා. කොහොමද මේක පටන් ගන්නෙ? විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරලා ඉන්පසු විනාඩි 5ක් පමණ තමන්ගේ සතිමත් හිඳ ගැනීම සිදු කරන්න පුළුවන්. ඉන්පසුම කාලය සුළු වශයෙන් දික් කරන්න පුළුවන් විනාඩි 10ක් විනාඩි 15ක් සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කියන දෙකම තමන්ගේ පුහුණුව පැය දෙකක් පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් පසු සතියක් පමණ පුහුණුව කරලා පැය දෙකක් පමණ පුහුණු සමතුති සම්පූර්ණ කිරීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා ගන්න පුළුවන්. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. කොහොමද මේ වාර්තාව ලියන්නේ කියලා පොඩි සඳහන් කිරීමක් කරොත් තමන්ගේ මූලික කමටහන්, ඒ කියන්නේ සතිමත් ඉඳ ගැනීමේදී ආනාපාන සතියද උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණාව පැහැදිලිව සඳහන් කරන්න. ඊට අමතරව සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනෙන කොහොමද, කොතනදද මේක මූලිකවම දැනෙන්නේ කියන කාරණාව සම්බන්ධ කරලා, ඉන් පස්සේ ඒ ඇතිවෙච්ච ආනාපානයේ වෙනස් වීම, පිම්බීම හැකිලීම වෙනස් වීම, කොපමණ කාලයක් එක හුස්මරලි කීපයක් සතියෙන් දකින්න පුළුවන් වුණාද, පියවර කීපයක් සතියෙන් විඳින්න පුළුවන් වුණාද කියන කාරණා සඳහන් කරලා, බාධා ඇති වුණාද, එහෙම නැත්නම් තමුන්ට එම මූලික කමටහන් පිළිබඳ තරහවක්, බාහිර බාධක වලින් තරහවක්, එහෙම නැත්නම් ශාන්තියක්, ඒ පිළිබඳ ආසාවක් යන කාරණා සියල්ලක්ම වැදගත්. මේ සියලුම දේවල් ඉදිරිපත් ලියලා තමන්ගේ වාර්තාව උපවෙත එවන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක, email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ තමුන්ගේ පුහුණුව ඉදිරියට කරගෙන යාමයි. ඊට අමතරව තමුන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න, මොකද එය තමන්ගේ පුහුණුවටත් වැඩසටහන් සම්බන්ධ වෙන අන් අයගේ පුහුණුවටත් ඉතාම මහපකාරී වෙනවා. මොකද තමන්ගේ ගැටලුවක් අන් අයගේ ගැටලුවක් වෙන්න පුළුවන්, එම විසඳුම අන් අයටත් විසඳුමක් වෙන්න පුළුවන්. ඊට අමතර හැකි පමණ පිරිස් මෙම වැඩසටහන සම්බන්ධ කරගන්න, මොකද මේ වගේ වැඩසටහනකට, ලයිව් වැඩසටහනකට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගන්නේ ඉතාමත් අපහසුවේ. ස්වාමීන් වහන්සේලා දහස් පුත් වැඩ තියද්දි අප සමග සම්බන්ධ වෙනවා උපතේ මෛත්‍රී කරුණාවෙන්. ඉතින් හැකි පමණ පිරිස් මෙන්ට සම්බන්ධ කරගන්න කියලා ඉල්ලා සිටිනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරුපදිය මේ සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මම මේ සියලු විස්තර chat section එකේ share කරගන්නම්. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. සඳහා අප බලාපොරොත්තු වෙනවා අපේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙයි කියලා. අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේ තාමත් අත්සන්ව රැඳී සිටිනවා කියලා පේනවා. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස සාගර ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා? වහන්සේ
සාගර සයන් නැද්ද? මේ අවට නම් නැහැ, පිට ඉඳන් කනෙක්ට් වේද දන්නේ නැහැ. බලමු අපි එතකන් කරගෙන යමු නේද?
එහෙමයි ස්වාමීනාස, බොහොමත්ම පිං. අද දිනේ ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට ඉන්ද්‍රානන්ද අපම ආරාධනා කරනවා. ගෞරවනීය ස්වාමීනාසිට අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස බොහොමත්ම පිං.
බොහොමත්ම පිං නදීප්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මට එක වාර්තාවක් ලැබී තිනවා. එය ඉදිරිපත් කිරීමට අවසරයි. ගරු ස්වාමීන් වහන්ස, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙක් වෙමි. සති දෙකකට පමණ පෙර භාවනාව ආරම්භ කළෙමි. පරයන්කය විනාඩි 40යි. බිම වාඩි වී ඇසෙන ශබ්දවලට සිත යොමු කළෙමි. අවට කුරුල්ලන්ගේ හඬවල් සහ විදුලි පංකාවේ හඬ අවට අය කතා කරන හඬ ඇසුනි. පසුව ක්‍රමයෙන් සිරුර තැන්පත් විය. සිත තැන්පත් විය. සිත හුස්ම වෙතට යොමු කරමි. ඒ අතර අතේ මහපට ගිල්ල හා දබර ගිල්ල එකිනෙක ස්පර්ශ කළ විට හෘද ස්පන්දනය දැනිවි. පසුව කය වරහන් ඇතුලේ හිස සහ පපු කොටස වශයෙන් වරහන් වහලා වෙන්වෙන්ව ක්‍රමයෙන් උසවනවා වැනි ගතියකින් ඉහළට යන බව දැනිනි. විදුලි සෝපානයක ගොස් නවතිනවා වැනි ගතියක් දැනුනි. සිත මදක් කලබල විය. හිරිවැටීමක් වැනි ගතියක්ද පැහැදිලි කළ නොහැකි ගති ස්වභාවයක්ද දැනුනි. මද වේලාවකින් සිත සංසුන් විය. ඉන්පසුව හුස්ම ගැන අවධානය යොමු කළද හුස්ම වැටෙන ස්වභාවයක් නැත. දැන් අවට පරිසරය පිළිබඳ හැඟීමක්ද නැත. බාහිර සිතිවිලි කිසිවක් දැනුනේ නැත. නිසි උපදෙස් ලබා දෙන සේක්වා. බෝහන්සේට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමී වහන්සේ.
හොඳයි. දැන් මේකේ මුලින්ම මොකද්ද රිසර්ච් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් අපි බැලුවා දැන් ඒකට අදාළ මොකක් හරි වෙන කතාවක් තියෙයිද කියලා. එහෙම ඒක අදාළ දෙයක් නම් හම්බුනේ නැහැ නේද? කමන්නේ. දැන් මේ කියන්නේ මේ යම් වයස ගැන යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන්. අන්න මේ වගේ වයසක කෙනෙකුට අපිට පුළුවන්. දැන් මෙන්න මෙහෙම සතිමත් වෙන එකට උනන්දු වෙන එක ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේකෙදි ගොඩක් විස්තර කියලා තියෙනවා. මේ සතිමත් වෙන්න මේක අවස්ථාව ඇති කරගත්තු ආරම්භය ගත්ත හැටිත් හොඳට විස්තර කරලා තියෙනවා. අන්න ඔක හොඳයි. මොකද මුලින්ම එකපාරටම ඇඟට හිත යොදන්නෙත් නැතුව වටපිට සද්දහරහා තමයි ටික ටික මේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් හොඳ එක හොඳ මේ ආරම්භයක් වෙන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම මෙන්න මේකමයි හොඳ කියලා කියනවනේ. සමහර කෙනෙකුට මෙන්න මේ සද්දහරහා ටික ටික ඇතුළට එන එකත් හොඳ ආරම්භයකට එන්න පුළුවන්. දැන් මේ ඉගෙන ගන්න ළමයි කියලා කියනවනේ ඒ ලෙවල් කියලා රිසර්ච්න. දැන් මෙන්න මේ වගේ කට්ටියට අපි දෙන්න පුළුවන් ටිකක් අර ඔය අලුතෙන් පරීක්ෂණ කරන්න හැමැත්ත වැඩිනේ මේ වගේ වයසේ. මේ වගේ අයසට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අපි සද්ද දිහා බලනවනේ. සද්ද දිහා අහගෙන ඉන්නකොට ඔන්න පිට තියෙන විදුලි පංකාවේ සද්ද ඇහෙන. පිට කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙන. පිට දේවල් ඇහෙනවනේ අපිට. දැන් පිට දිහා බලනකොට අපිට දැන් කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙනකොට අපේ හිතෙන් මේ කුරුල්ලා මැවෙන හැටි බලන්න. කුරුල්ලාගේ රූපය නෙවෙයි. දැන් මේ සද්ද රටාවට අනුව අපේ හිතෙන් කුරුල්ලා මැවෙනවා නේද? දැන් විදුලි පංකාවක් කියලා අඳුරගත්තු හැටි යන්නේ ඒ දේ දිහාත් බලන්න පුළුවන්. අපිට කනට වැටෙන්නේ එකම සද්ද රටාවක් විතරයිනේ. ඒ සද්ද රටාවට අනුව අපේ හිතෙන් මේක විදුලි පංකාව කියන එකක් අඳුර ගැනීමක් සිද්ධ වෙනවා. තර මේට කලින් කවදාවත් ෆෑන් එකක සද්දයක් අහපු නැති කෙනෙකුට මේ සද්ද වැටුණා නම් මෙයා කොහොමද මේක අඳුරගන්නේ? ඒ එහෙම වුණා නම් ওই අඳුරාගන්නේ මේ වෙලාවේ මේට කලින් කවදාවත් ඇහිච්ච නැති සද්දයක් කොහොම පරයන්කේ ඉඳගත් වෙලාවක ඇහුණා නම් ඒක අඳුරගන්න කොහොමද උත්සාහ වෙන හැටි? අන්න ඒ වගේ විස්තරත් නිකන් පොඩ්ඩක් හොයලා බලන්න. දැන් මෙහෙම කරන්න ගියාම සමහරවිට හිත ඇවිස්සෙන්න පුළුවන්. ඇවිස්සීම වෙනුවට අපිට මේ පරීක්ෂණ ওই වයස කට්ටියට පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව ඒවට කැමතිනේ. අන්න ඒක නිසා ඒ වගේ දේවලුත් බලන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම දැන් කනට යොමු වෙලා බලනකොට දැන් අපි කියමු කුරුල්ලෙක් කඩනවා කියලා සද්ද ඇහුණා කියලා. කුරුල්ලෙක් කඩනවා කියලා සද්ද ඇහෙනකොට අපි කුරුල්ලා මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ ගහක මෙහෙම වහලා ඉන්නවා කියලා අපේ හිතෙන් මෙන්න මෙච්චර දුරකින් මූ ඉන්නේ. මෙන්න මේ පැත්තේ තමයි මූ ඉන්නේ කියලා අපේ හිතෙන් මවා ගැනීමක් සිද්ධ වෙනව නේද? මනේ මවා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් ওই මවා ගැනීම සිද්ධ වෙන්න නම් අපේ කුරුල්ලා කොහේ හරි ඉන්න අපි දන්නේ නැහැ. කනට ඇහිච්ච මේ ශබ්ද රටාව අනුව තමයි අපි මේ කුරුල්ලා මෙන්න මෙච්චර දුරකින් ඉන්නේ. මෙන්න මේ පැත්තේ තමයි ඉන්නේ කියලා කොහොමද අපි හදාගත්තේ? මනේ ওই මවා ගැනීම සිද්ධ වෙන ආකාරය ගැන මේ හිත ඇතුලේ වෙන ලොකු ප්‍රොසෙස් එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මෙන්න මේ වයස ඇයට ওই වගේ දේවල් කරන්න තියෙනවා. අර පරීක්ෂණ කරන්න දුන්නාම හොඳට මේවටත් එක්ක ඇදිලා යන්න පුළුවන්. ඒකට මෙන්න මේ ලෝකේ අපි ඇහිච්ච කනට ඇහිච්ච ශබ්ද රටාවක් හරහා ඒ ලෝකේ මවාගත්තු හැටි බලන්න ওই වෙලාවේ. දැන් කන් දෙකට ඇහෙන්නේ, කන් දෙකක් තියෙන නිසා අපිට කන් දෙකට ශබ්ද රටාව පොඩ්ඩක් වෙනස් විදියට දැනෙනවා. එතකොට අන්නේ දැනිච්ච දැනීම අනුව තමයි මෝ දකුණු පැත්තේ මේ කුරුල්ලා ඉන්නවා කියලා අපි මවාගන්නේ. නැතු අපිට කොහොමද කුරුල්ලා මේ පැත්තේ ඉන්නවාද කියලා අපි අඳුරගත්ත හැටි බලන්න. අන්න ওই වගේ විස්තර නිකන් මේ තමන්ගේ අතුලට හැරිලා විස්තර බලන්න පුළුවන්. ඒතර මේ ශබ්ද රටාව එළියේ හිටිය කුරුල්ලෙක් නිසාද මේ ශබ්ද මං අඳුරගත්තේ? එහෙම නැත්නම් මගේ කම්බරේ කම්පණය වීමට අනුව මම එළියේ කුරුල්ලෙක් මවාගත්තාද? මොකද්ද මේ ඇත්ත කියලා ඔන්න තමන්ටම හොයලා බලන්න පුළුවන්. දැන් මේක තව අපිට දෙනවා, මේ අපි පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. මීට පස්සේ මෙහෙම සද්දයක් ඇහෙනකොට අපි කියමු ඇහැට පෙනුන්නේ නැති වුණා කියලා, කුරුල්ල පෙනුන්නේ නැත්තම් කොහොමද මෙහෙම කුරුල්ලෙක්ද කියලා අඳුරගත්තේ? ඌ ඉන්නේ මේ පැත්තේ ඉඳන් අඬනවාද, මෙච්චර දුරකින් ඉන්නවාද කියලා අපි අඳුරගන්න හැටි, ඉතින් ওই වැඩේ කරන හැටි බලන්න. දැන් මේ වැඩේ කරන්න අපි කියමු, දැන් කියනනේ AI සිස්ටම් එකක් ලිව්වොත් සද්දයට අනුව කුරුල්ලා ඉන්න තැන හොයාගන්න එක, ඒ AI මොඩල් එකකට හොයාගන්න කිව්වොත් කොච්චර ලොකු සොෆ්ට්වෙයාර් එකක් උයන්න ඕනද කියලා හිතලා බලන්න. ඉතින් මෙන්න මේ වැඩේ තප්පර ගානකට නැතු මිලිසෙකන්ඩ් ගානකින් අපේ හිතේ මේ වැඩේ කරනවනේ. කොච්චර වේගිකින් මේ වැඩේ කරනවද කියලා බලන්න. ඉතින් තමන්ගේ හිතේ ස්වභාවය. මෙයා තමන්ගේ ඇතුළ බලන්නේ මේ දේවලුත් එක පිට කුරුල්ලෙක් කඩන එක හරහා මේ තමන්ගේ හිතේ ස්වභාවය බලන්න පුළුවන්. එන්න මේක ඇත්තටම මේ එළියේ ඉන්න කුරුල්ලෙක්ද, එහෙම නැත්නම් මගේ හිතෙන් මවා ගන්න කුරුල්ලෙක්ද මේ? ඒ වගේම මේට සාපේක්ෂව මුළු ලෝකයම වෙන්න මේ වගේද කියලා ඔන්න තමන්ටම තේරුම් ගන්න පුළුවන්. දැන් මේවා තේරුම් ගන්නවා කියන්නේ භාවනා කරන එක ඉඳගෙන නවත්තගෙන ඔක්කොම නවත්තගෙන මේ ගැන මඤ්ඤණා කර කර ඉන්න නෙවෙයි. මෙහෙම පරයන්කයක් කරනකොට මෙන්න මේ වෙලාවේ මොකක්ද වෙන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරලා අන්නේ නිරීක්ෂණය උඩ ඉඳගෙන සමන්ට මේ දේ ලෝකය ගැන තමන්ට අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වයසක ඉන්න අයට අපි කියනවා ඒ වගේ දේවලුත් කරලා බලන්න කියලා. ඒ වගේම මෙහෙම හිත ඇතුළට ගත්තට පස්සේ හුස්ම ගැනිලා තියෙනවා. ඊළාට මෙහෙම ඇතුලේ පපුව තද කරනවා, බුරුල් කරනවා වගේ දේවල් දැනිලා තියෙනවා. දැන් මේවත් එක ඉඳලා තියෙනවනේ, මේ හිටපු නිසානේ මේ විස්තර දැනිලා තියෙන්නේ. දැන් මේවායේ වෙනස්කම් අඳුරගෙන තියෙනවා නේද? හුස්ම මෙහෙම තද කරන ගතිය දැනෙනවා, පිට වෙන බුරුල් කරනවා වගේ දැනිලා. ඊට පස්සේ මේවා ඔක්කොම අර නිකන් මේ මොකද අර ලිෆ්ට් එක ගිහිල්ලා නැවතුනහම එකපාරට නිකන් ඔළුව තොන්තු වෙනවා වගේ ගතියක් ඇවිල්ලා තියෙනවනේ මේවත් එක. අන්න එතකොට මේ දැනිච්ච දේවල් එක දිගටම හොඳටම දැනි දැනි තිබුණා නම් මේ ඔළුව තොන්තු වෙන ගතිය එනවද නැද්ද කියලා බලන්න. දැන් අපිට හොඳටම මේ හුස්ම හරි මොකක් හරි හොඳටම දැනෙනවා නම් ඒ දැනීමත් එක්ක මේ වගේ තොන්තු වීමක් එනවාද කියන එක බලන්න. අපිට පුළුවන් නම් මේ කෙනා සබාවේ ඉන්නවනම් අහන්නත් පුළුවන් කොහොමද දැනෙච්ච හැටි නේද? මේ ප්‍රශ්නේ අහපු කෙනා ඉන්නවනම් අත උස්සලා අපිට කියන්න පුළුවන්. තව වැඩි විස්තර කතා කරන්න පුළුවන්.
මම සංඝාත මම ආරාධනා කරනවා එම වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා අප සමග සම්බන්ධ වෙලා ඉන්නවනම් Zoom අත ඔසවා සදහන් කරන්න. ඊට පස්සේ තමන් ගියන් දෙකීම ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
එම පේන්න නැහැ. ඉතින් මා අපි පස්සේ කාලෙක හරි අහනවා නම් දැන් මෙන්න මේ විදිහට මේ ඇතුළ මේ වෙන් කිරීම අඳුරගෙන තියෙනවානේ. හුස්ම ගන්නකොට මෙහෙමයි, පිට වෙනකොට වෙනමයි කිය. ඒක වෙන් කරන වෙලාවේදී වෙනස අඳුරගෙන තියෙනවා. ওই තරුණ වයසේදී සාමාන්‍ය ওই පරීක්ෂණ කරන්න පුළුවන් අයගේ හැටි තමයි මෙන්න මේ අජ්ජත්තික ලක්ෂණ හොඳටම හොයාගන්න. හුස්ම ඇතුළට එනකොට මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. පිට වෙනකොට මේ වගේ ලක්ෂණ තියෙනවා. ඔය වගේ මෙන්න මේවා තමන්ගේ මේ ඇතුළත ලක්ෂණ හොඳට මේ වෙන් කළ අඳුර ගන්න හැකියාව ওই වයසේදී ගොඩක් වෙලාවට තියෙනවා. ඒකම තමයි විද්‍යාවෙනුත් කරන්නේ. මෙන්න මේක මෙහෙමයි, ඉලෙක්ට්‍රෝනේ මෙන්න මේ විදියයි, ප්‍රෝටෝනේ මෙහෙමයි කියලා, හයිඩ්‍රජන් හීලියම් මේවා අතර වෙන් කිරීම. මේවා අතර අජ්ජත්තික ලක්ෂණ තමයි ගොඩාක් ඇතුළතම හොයාගෙන යන්නේ. ඒ කියන්නේ තරුණ කාලේ සාමාන්‍ය ගතිය හොයන ගතිය ගොඩක් වැඩි. ඒ වෙනුවට අපිට මේක අජ්ජත්තික ලක්ෂණ හොයනෝ වගේම මේවා පොදු ලක්ෂණක් තියෙන හැටි බලන්න, අන්න ඒකත් බලන්න පුළුවන් නම් මේකත් වඩා හොඳයි. එතකොට මෙහෙම ඇතුළට හුස්ම ගන්නකොට මොන වගේද දැනුනේ, පිට වෙනකොට දැනෙනෝ වගේ ඒකේ වෙනස්කම්නේ අඳුරගෙන තියෙන දැනට, ඒ දෙකේ සමාන ලක්ෂණක් තියෙනවද කියලා බලන්න මේ අතරින්. ඇතුළට එන එක එකයි පිට වෙන එකයි අතරේ සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්. අන්න තියෙනවනම් ඒ ගැනත් වැඩි නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ඒකත් හොඳයි. ඊළඟට අපි අර කලින් කිය කිය හිටියා වගේ මෙහෙම හොඳට දැනි දැනි ඉඳලා එකපාරටම අර නිකන් අර මොකද ලිෆ්ට් එක නැවතුණා වගේ නිකන් ඔළුව කරකිනා වගේ ගතියක් දැනලා තියෙනවා. ඒ ගතියට එකපාරටම ආවද එහෙම ඒ ගතිය එන්න ඉස්සෙල්ලා ටික ටික වෙනස් වුණේ කොහොමද කියලත් හොඳට නිරීක්ෂණය කරා. දැන් මුලින්ම හොඳට දැනිලා තියෙන හුස්ම ගන්න ක්‍රියාව. දැනි දැනි ඉඳලා අර විදියට එකපාරටම ආවද නැද්ද කියන එක ගැන වැඩි විස්තර බලන්න ඊළඟ දවසේ. වැඩි විස්තර බලන්න කියන්නේ ඒ தത്വෙට එක தത്വයක ඉඳලා අනිත් தത്വෙට එකපාරටම වෙනස් වෙනවාද මේක අතරමැදි ටික ටිකද වෙනස් වෙන්නේ කියලා හොඳට තවන්ට අවබෝධයක් ගැනීම සඳහා තමයි මේ වැඩි විස්තර බලන්න කියන්නේ. රදන වැඩ ගොඩක් කිව්වා අපි. ඊළඟ දවසේ මෙහෙම සද්ද ගැන හිත යොමු කරනවා නම් ඒක සද්ද වලින් ලෝකය මවා ගන්න හැටි හොයලා බලන්න. ඊළඟට මෙහෙම හොඳට දැනි දැනි ඉඳලා එකපාරට අර තෝන්තු වෙන ගතියට එනවා නම් ඒ ගතිය එන්නේ කොහොමද කියලා එකපාරට එනවද වෙනස් වෙනවද. ඊළඟට මේ අභ්‍යන්තර ලක්ෂණ එක දෙයකට තියෙන මේ සාමාන්‍ය ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. ඒ වගේ ඊළඟට ආයතරයක් දැන් අර වගේ තත්ත්වයට ගිහිලා ආයත හුස්ම දැනෙන්න ගත්තා කියලා කියනවනේ. ඔන්න ආයෙ තත්ත්වයට එනකොට එන්නේ කොහොමද කියලා එතෙන්ට එන හැටි පොඩ්ඩක් බලන්න. දැන් මේ වැඩ ගොඩාක් කිව්වා මේක අහපු කෙනාට. ඉතින් මේ කෙනාට විතරක් නෙවෙයි අනිත් අහන් ඉන්න අයට උනත් මේක වැදගත් වෙන්න පුළුවන්. මෙහෙම හිතට අපි නිකම්ම හුස්ම දිහා බලාගෙන ඉන්නව නෙවෙයි. මේ හුස්ම හරහා මේ ලෝකය මොකක්ද එහෙම නැත්නම් මම කවුද කියලා තේරුම් ගන්න මේ උත්සාහ කරන්නේ. අන්න ඒ සඳහා මෙහෙම භාවනාවක් කරන අතරේ මේකේ යථා ස්වභාවය තමන් තුළින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතර මේ අපි දකින දේම එකපාරටම පිළිගන්නව වෙනුවට හරි එහෙම නැත්නම් දකින දේ එකපාරටම මේක වැරදි කියලා ප්‍රතික්ෂේප කරනව වෙනුවට මේ අතරමැදේ ඉඳගෙන මේක හරියන්නත් පුළුවන් වරදෙන්නත් පුළුවන්. මේ ගැන තව තව විස්තර වැඩි වැඩියෙන් හොයන්න හොයන්න මේ ලෝකයේ විසින් එහෙම නැත්නම් පරිසරය විසින්ම තමන්ට මේ යථා ස්වභාවය තේරුම් කරලා දෙනවා. යන්නේ සඳහා අපිට තියෙන නිවේ හැලහිල්ල මේක දිහා හොය බලාගෙන ඉන්න විතර. බලන් ඉන්න මේ මම යා කවුද කියලා මටම තේරුම් ගන්න. ඉතින් අපි මේ වයසේ ඉන්න කෙනෙක් මෙහෙම උත්තර මේ වගේ දෙයක් හොයන එක ගැනත් අපි සතුටු වෙනවා. දේ අතරේ මේ වයසේ අයට පුළුවන් අර වගේ ගොඩක් පරීක්ෂණ කරන්න. ඒ වගේ දේවල්ට කැමතිනේ ওই වයසේදී. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලන්න මේ ඇහෙන් මවා ගන්න ලෝකයක්ද මේ තියෙන කණෙන් මවා ගන්න ලෝකයක්ද. ඒ විදිහටම මෙහෙම දැන් ඇහ වහලා මෙහෙ කනහරහානේ මේ ලෝකෙම වවාගෙන තියෙන කුරුල්ලා අඬනවා ෆෑන් එකේ සද්ද වෙනවා කියලා. ඒ වගේ මේ දෙකම වහලා නැහයෙන් විතරක් අපි ලෝකෙම වවා ගන්න හැටි. ඊළඟට මේවා එකින් එක එකතු කරලා මේ ආයතන හයම එකතු කරලා අපි ලෝකෙම වවා ගැනීමක්ද තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම තියෙන ලෝකයකද මේ ඇත්තටම ඉන්න මම එක් මෙතන ඉන්නවාද කියලා. ඔන්න විස්තර ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන්. අපි මේ දේවල් කරගන්න කියන එක තමයි උනන්දු කරන්නේ. ඉතින් මේක තව තවත් මේ විදිහටම භාවනා කරගෙන එමු නැත්නම් සතිමත් වෙලා හැමතිසෙම මෙහෙම සතිමත් වෙලා අපිට තව තවත් විස්තර කියන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් හැම වෙන්න කැමති නෑ වගේ නේද? හොඳයි. එහෙනම් අපි ඊළඟ වර්තාවකට යමු.
ස්වාමීන් වහන්සේ ලිඛිත වර්තාව මට ලැබී තියෙන මෙපමණයි. සැස්වි සිටින සකච්ඡාවට සහභාගී වී සිටින අයට වාචික ප්‍රශ්න අසන්ත යොමු කරන්න අවස්ථාව අවසරයිද ස්වාමීන් වහන්ස? හොඳයි. සිටින සියලු දෙනාටම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ මේ Zoom අත උසවලා අපට සංඥාවක් දෙන්න ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ගරු ස්වාමීන් වහන්සේගේ ඉතාමත්ම වැදගත් ඉතාමත්ම වටිනා උපදෙස් ලැබෙනවා. ඉතින් ඒකෙන් උපරිම අපිට ප්‍රයෝජන ගන්න කරුණාකර ප්‍රශ්න අසනමින් ඉල්ලා සිටිනවා.
මම හිතන්නේ මේ ඉතාමත් වටිනා ඉතාමත් කාලෙද ප්‍රශ්න උත්තර ලැබෙනවා කිව්ව හයිලයිට් කරා වැඩි වුණා වගේ නේද? ඒකයි ප්‍රශ්න අහන්නේ නැත්තේ.
තදීප් කරුණාකර ප්‍රශ්න අහන්න.
ආ බොහොම සිං ඉන්ද්‍රාලන්ද මම හිතනවා ඇත්තටම සාන වෙනස් ආකාරයක අද ධර්ම දේශනාව ඉදිරිපත් කරා. ඒක වෙන්නේ නැති ඉන්ද්‍රන්තරත් ඒක තේරුවා. මම හිතන්නේ රැස්වි සිටිනායට ඒක හොඳටම තේරලා තියෙන්නේ කියලා මම හිතනවා. මගේ ගැටලුවකට වඩා සාංශ අත්දැකීමක් සහ සාන්දාසේදී උපදේශක් වශයෙන් ඉදිරිපත් කරන්නේ සාන්දාස දැන් අර ජතිකාර්මක්නට ඒ ගාථා තුනකින් ඉදිරිපත් කරපු උත්තරයේ අවසාන කොටස වශයෙන් සඳහන් කරේ නාම රූප ගැටීම නිසායි අත්වන සංඥාවත් දකින්න පුළුවන් නම් ඒකත් අත්හැරීමක් විදිහට දකින්න කියලාද ස්වාමීන් වහන්සේ කිව්වේ? එහෙම නැත්නම් ඒක පළවෙනි විදිහට අහන්න කැමති ස්වාමීන් වහන්සේ. ඊට අමතරව ස්වාමීන් වහන්සේ නාම රූප ගැටීම කියන తත්වය විදිහට මම භාවනාවේ මම අධ්‍යක්ෂකයක් විදිහට ඉදිරිපත් කර ස්වාමීන් වහන්සේ පරියන්කේදී දැන් අපිට ආනාපානේ නදෙනී ගොස් ඉන්පස්සේ ආයි නැවතත් ඒක අර දැනෙන්න ගන්න අවස්ථාව මම බොහෝ වෙලාවට අත්දැකලා තියෙනේ ස්වාමීන් වහන්සේ සිතවිල්ලක් ආපු පමණින්ම තමයි නැවතත් ආනාපානේ මට දැනෙන්න පටන් ගන්න ඉතාම සූක්ෂම විදිහට දැනෙනවා. ඊට පස්සේ ආයි ඒක අර චුට්ට චුට්ට දික්ලා දික්ලා ගිහිල්ලා ඊට පස්සේ ශාරීරික අපහුවතද ගති සීනු ගති ඒක අර නැවතත් ශාරීරික පුරා ඇති වෙන වෙනස් වීම විදිහට දකින්න ගන්නවා. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ නැවතත් අපි ඔය නාමයක් සහ රූපයක් කියන දෙයක් දකින්න ගන්න එහෙම නැත්නම් සංඥාවක් විදිහට දකින්න ගන්න කියන ඒ අවස්ථාවත් කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ බොහොමත්ම.
හොඳයි. දැන් මේකෙදී මෙහෙම දැන් ඔයාට තියෙන අත්දැකීමනේ, දැන් අපිට ඔන්න ඔය වගේ අවස්ථාවක් මොකක් හරි ආරම්භ වෙන අවස්ථාවක් අපිට පුළුවන් මෙන්න මේකේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. හැබැයි මේ නාම රූප ගැටෙනවා කියන්නේ හැමදෙසෙම නාම රූප ගැටීමක් තමයි තියෙන්නේ. දැන් මම කතා කරන එක ඇහෙනවනේ.
එහෙනම්
මේ කතා කරන එක ওই පැත්තට ඇවිල්ලා ආගේ ස්පීකර් එක කම්පණය වෙනකොට ඒ කම්පණය වීම කම්බරේ ඇවිල්ලා වදිනකොට ඒකට වදින්නේ මොකක්ද? මේ සද්ද රටාවක් එහෙම නැත්නම් ඒ සුද්දාෂ්ටක කියමු. ඒ සුද්දාෂ්ටක ඇවිල්ලා කම්බරේ කණේ තියෙන මොකද්ද සෝත දශක කලාපේ වදින්. ඒක ඔන්නත කම්පනයක් වෙනවා. දැන් ඔතන කියමු, දැන් ඔතන ඔයා නැතුව ඔතන මලමිනියක් තිබුණා කියමු. මලමිනි කුණු වෙච්ච නැති මැරිච්ච ගමම්. ඒතර ඒ මලමිනිය කම්බරේ මේ සද්ද රටාව වදිනව නේද? ඒතර ඒ සද්ද රටාව වැටෙනකොට ඒ මලමිනියට මේ සද්ද අඳුර ගන්න පුළුවන්ද? එතකොට ඔන්න කම්බරයක් තියෙනවා, සද්ද රටාවක් තියෙනවා. එතකොට රූප ගැටෙනවා. ඒ ගැටුණාට එතකොට ඒ සද්ද රටාව එයාට අඳුර ගන්න බෑ. කමලමිනියට මේ සද්ද අඳුර ගන්න බෑ. එතකොට දැන් මෙතන අහන කෙනෙක් මමෙක් ඉන්න විඥානයක් නාමයක් තියෙනවා නම් අන්නේ නාම වලට පුළුවන් මෙන්න මේ ගැටීම. මේ කම්පණය වීම කම්බරේ කම්පණය වීමට අනුව මේකට අනුව අඳුරා ගැනීමක් සිද්ධ කරගන්න. අන්න එතෙන්දි තමයි එතකොට මෙන්න මේ හැම රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් සුවඳක් දැනෙනකොට රසක් දැනෙනකොට ඇඟට පහසක් දැනෙනකොට දිවට මේ මොකක් හරි හිතට මතක් වෙනකොට මේ හැමදිස්සෙම නාම රූප ගැටීමක් සිද්ධ වෙනවා. එතන දැන් ඕක මේ හැමදිස්සෙම අපිට මේ ඉපදුන දවසේදී මේ සංසාර පුරා මේක සිද්ධ වෙන නිසා මේ මොහොතේ අපිට තේරුම් ගන්න ටිකක් වේගයෙන් මේක ගිවි ගිවි යනවනේ. ඒක නිසා මේ වගේ අවස්ථාවකින් තේරුම් ගන්න ටිකක් අමාරු කියන්නේ බෑ කියන එක නෙවෙයි, ටිකක් අපි අර ඒකත් එක ප්‍රමාදී වෙන නිසා පොඩ්ඩක් අමාරුයි. හැබැයි අර දැන් නදී කිව්වා වගේ අර වගේ මුකුත්ම නැති තැනක ඉඳලා එකපාරට මෙන්න මේ වගේ දැනෙන තැනකට එනවා කියන්නේ දැනෙන තැනක කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ නාම රූප ගැටීමක් තියෙන අවස්ථාවක ඒකට එකපාරටම නාමයකත් මුහු වෙලා අන්න මෙහෙම දැනෙන තැනක් ආරම්භ වෙනවා. ඔන්න ඒ ආරම්භ වෙන වෙලාවේදී ඔන්න මෙතන නාම රූප ගැටීමක් කියන එක තේරුම් ගන්න. ඒකක් හැකියාව අයිට වඩා වැඩි. එම් නැත්තම් මේ හැමදෙසෙම මේ දේ සිද්ධ වෙනවා. අපිට අර වගේ වෙලාවේදී මේක තේරුම් ගන්න තියෙන හැකියාව ටිකක් වැඩි කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ වගේ වෙලාවේදී විතරයි මේක තියෙන්නේ කියන එක නෙවෙයි. මේ දේ හැම මොහොතේම හැම සත්‍යාතුලම මේක තියෙනවා. මේ දේ තේරුම් ගන්න අර වගේ වෙලාවක් ටිකක් පහසුයි මීට වඩා. එහෙම නැත්නම් අපි හැමදෙසෙම මේ මොහොතට යොමු වෙලා බැලුවොත් හැමදෙසෙම මේ සිද්ධ වෙන්නේ මොකද? මේ නාම රූප ගැටීමක් තමයි. මේ ගැටීමත් එක්ක අන රූප මගේ කන කියන එක මේ වෙලාවම විනාශ වෙනවනේ. දැන් කනට සද්ද ඇවිල්ලා වදිනකොට කන ප්‍රകൃති තත්ත්වයේ ඉඳලා විකෘති වෙනවා. ඊළාට ආයිසරක් මේ සද්ද අහන්න කැමති නිසා ඒක ආයි ප්‍රകൃති තත්ත්වයට ගන්නවනේ. ප්‍රകൃති තත්ත්වයට ගන්නවා කනේ තියෙන සෛල හදන්න ඕනේ. සෛල වෙනස් කරන්න මෙතෙන්ට ලේ සපයන්න ඕනේ, ශක්තිය ඕනේ. උත්තරේ සඳහා හාර්ට් එකක් ඕන, ලේඕන් එක සඳහා ඔක්සිජන් දෙන්න ඕන, පෙනහල්ලක් ඕන. ඊළාට මේකට ක්‍රියාත්මක කරගන්න ශක්තිය ඕන, ඒ සඳහා ආහාර ගන්න. ආහාර ගන්න මේ කෑම හොයන්න. ඒකට ඔන්න ඔය විදිහට එන චේන් එකක් යනවා. ඊළාට මෙන්න මේ ශබ්ද අහන්න ඕන නිසා මේ චේන් එකක් දිගේ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ඒ වගේම මෙන්නම නාම රූප මවන්න ඕන නිසා මෙන්න මේ සාහරහා තමයි මේක පෝෂණය වෙලා මේ මමයා දිගට පවත්වගෙන යන්නේ. සද්ද අහන්න ඕන තියෙන මේකත් එක්ක. තියෙන ওই දෙයම තමයි මේ අපි ඉපදෙනකොටම සද්ද අහන්න තියෙන ආසාවත් එක්ක අපි කනක් හදාගන්න. ඊළාට ඒ හදාගත්තු කනට පිටින් සංඥාවක් ආපු ගමන් ඔන්න නාම රූප ගැටිලා අර ඒක පෝෂණය වෙන. ඒක ඒක හරහා තමයි විඥානය මේක පෝෂණය වෙන්නේ. ඒතර ආහාර සූත්‍රයේදී හැම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කබලින්කාර ආහාර තියෙනවා. ඊළාට කබලින්කාර ආහාර වල මේ අපිගේ උදාහරණ විදිහට කනගමු. කබලින්කාර ආහාර වල ඔන්න කන කියන එක හදාගන්න භෞතික කන. ඊළාට ඒකට පස්සේ විපිටින් ඇවිල්ලා සද්ද රූප වදිනවා. එතන ඔන්න පස්සේ ආහාරයක් වෙන කනට. ඊළාට මේ කනේ සද්ද රූප වැටුණාට පස්සේ මේ සද්ද රටාවට අනුව අපි මනෝ සංචේතන ආහාර කියන එකක් වුණා. අපි මෙන්න මේ රූපේ අඳුර සද්ද රූපේ අඳුර ගන්න. එතකොට අන්න ඒකට මනෝ සංචේතන ආහාර. මෙන්න මේ අඳුරාගත්තු එක උඩේ ඉඳගෙන අපි මඤ්ඤණා කරන මේ සද්ද ඇහිච්ච සද්දේ කුරුල්ලෙක්ගේ සද්දේ මගේ කරහකාරයෙක් මට බැන්න නැත්නම් මම ගැන හොදායි කිව්වා. අර කලින් කිව්වේ ස්වාමීන් වහන්සේගෙන් ගොඩාක් වැදගත් ප්‍රශ්න හැම හොදායි කියවන්නව. මෙන්න මේක හරහා අපි මඤ්ඤණා කරමු. ඒත් ඔය වගේ මේ දිලාට අන්න ඒ මඤ්ඤණා කරන්න මොකද වෙන්නේ? මේ විඥාණයට ආහාර ලැබෙන. ඔන්න ඔය ආහාර වර්ග තමයි යන්නේ. මෙතන දැන් මෙන්න මේ සූත්‍රයේද ඊළඟට මේ නදීප්‍රහුව මොකද අන්තිම ගාථාවේදී මෙන්න මේ නාමංච රූපංච යත්ත නාමංච රූපංච ආසේසං උපරුජ්ජති. මේ නාමයත් රූපයත් දෙක වෙන් කළානේ අර්ගෙදී අර මුලින්ම ගාථාවේදී කිව්වේ මේ ඇතුළත් පිටක් කියලා. ඔන්න ඒ වගේ නාම රූප දෙකක් ඔන්න වෙන් කරගන්න. ඊළාට මේ දෙක වෙන් කරලා තිබුණ දෙක වෙන්වීම නිසා තමයි ගැටීමක් ඇති වෙන්නේ. නාම වෙනමයි රූප වෙනමයි තිබුණ එකට මේ දෙක එකට ගැටුණාට පස්සේ තමයි මේ පටිගය කියන මේ දෙක ගැටීම නිසා තමයි මේ සද්ද අඳුනා ගැනීමක් සිද්ධ වුනේ. දැන් මෙතන අපේ අර කලින් කිව්වා වගේ මලමිනියක් තියුණා නම් එයාට රූප විතරයි ගැටෙන්නේ. ඒතකොට නාමයක් ගැටෙන්නේ නැහැ මෙතනට. ඒතකොට සද්දයක් අඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම් නැත්තම් අපි කියමු ඒ මොනවාද අර දිව්‍ය මේ බ්‍රහ්ම ලෝක තියෙන්නේ රූප නැති අරූපී බ්‍රහ්ම ලෝක. අන්න ඒගොල්ලන්ට බුදු කෙනෙක් පහල වුණත් බණ කියන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට රූප ඇවිල්ලා ගැටෙන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ට නාමය විතරයි තියෙන්නේ. ඒතකොට නාමය විතරක් තිබුණත් හරියන්නේ නැහැ. රූප විතරක් තිබුණත් හරියන්නේ නැහැ. මේ දෙක ඇවිල්ලා ගැටීම නිසා තමයි මෙහෙම මේ පටිගයක් පස්සයක් ඇති වෙන්නේ. ඒතකොට පස්සයක් ඇති වුණාම අන්න ඒ හරහා තමයි අපි රූප සංඥාවක් හදාගන්නේ. දැන් අර කලින් වාර්තාවේ කියෝනේ කුරුල්ලන්ගේ සද්ද අඳුරාගත්තා කියලා. දැන් කුරුල්ලෙක් දැකලත් නෙවෙයි සද්ද රටාවට අනුව රූප සංඥාවක් හදාගත්ත කුරුල්ලෙක් කියලා. එතකොට අන්නේ කුරුල්ලෙක් කියලා හදාගත්ත රූප සංඥාව උඩ ඉඳගෙන අපි මඤ්ඤණා කරන කතන්දර ගොතන. එතකොට අන්නේ කතන්දර ගොතන තරමටම විඥාණයට ආහාර ලැබෙනවා. දැන් මේ විඥාණයට ආහාර ලැබුණා කියන්නේ ආයට අපි තව පෝෂණය දීලා තව තව දිගටම සංසාරේ කකා යන යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක අඳුරා ගන්න අර මෙයා කියපු විදිහට අර වගේ මුකුත්ම නැතුව හිත හොඳට calm down වෙලා ඉඳලා ඇවිස්සීමට ආරම්භ වෙන අවස්ථාව හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම ඇවිස්සීලා ඉඳලා ආයෙත් ඇවිස්සීම නවතින අවස්ථාවක් තියෙනවනේ. අඩු වේගෙන යන. අන්න ඒ අවස්ථාවත් මේක ටිකක් හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. පහසු අවස්ථාවක්. ඒ වුණාට මේක හැමතිස්සෙම සිද්ධ වෙන දෙයක්. ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණාද? තව ටිකක් මේ පැටලුණාද? දැන් නැහැ නේ. ගැට වැඩි වුණාද? දැන්
නැහැ නේ ස්වාමීන් වහන්සේ. මොකද අර ඕකම මම ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ ඉන්වෙස්ටිගේට් කරලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේම ආපහු පැටලෙනවා නේද ස්වාමීන් වහන්සේ? දැන් ඕ වගේ දේ තියද්දී දැන් අපි ඊට පස්සේ කියනවානේ එන අරමුණට සාදර වෙන්න එකට එතන ජජ්මන්ට් කරන්න එපා කොහොම කිය කිය ඒ කියන්නේ අර මම මේ කියන විදිහ හරි දැන්නේ මම ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව තුල ඉදිරියට යෑමක්ද ස්වාමීන් වහන්සේ අපි කරන්නේ ඊළඟට කරනවා හෝ කෙරෙනවා කියන අර්ථයෙන් කියන්නත් පුළුවන්. පොඩ්ඩක් ඒ අර ප්‍රශ්නයක් විදිහට ඊළඟට දකින්න හදන අවස්ථාව ස්වාමීන් වහන්සේ ඒක තව චුට්ටක් පැහැදිලි කරොත් බොහොම අපතින්.
මට එච්චරම පැහැදිලි වුණේ නැහැ මොන වගේ දෙයක්ද අහන්නේ කියලා.
ඔව් සවනස් දැන් අපි දැන් කියමු ඕකාර දෙයක් වෙන නොදන්නා දේ හුස්ම කියන දේ දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම දෙන ආය නොදන්න තැනට යනවා. නොදන්න තැන ගියත් ඒක දැනීමක් යම් දැනීමක් තියෙනවා සවනස්. ඒක ඉතින් මොකද්ද දන්නේ නැහැ. දන්නවා මේක ඉතින් කිසිම දෙයක් කියන හුස්ම රැල්ල දැනෙන්නෙත් නෑ. දැන් ඇඟේ එහිම කය තියනවාද කියලා දැනීමකුත් නෑ. ඒ දැනීම තියෙනවා. නමුත් අර ඒකට සමහර වෙලාවට තියෙනවා සමහරවිට දැනීමක් නැහැ කිව්වත් අර පොඩි කැමැත්තක් තියෙනවා මෙහෙම දෙයක් තිබුණොත් නිකන් හොඳයි වගේ කියලා. නමුත් අර ඒකටත් මං අහලා තියෙන කියන ධර්ම දේශනා ලොකු සමන්වහන්සේ කියන පරිදි අර ජජ්මන්ට් කරන්නේ නැතුව හෝ ඇලිමක් ගැලීම ඒ කිවිවද ආසාවක් ඇති නොකර ඒ දිහාම බලන් ඉන්න කියන ස්වානනි. ඉතින් අර ඒකද ඔය මධ්‍යම ප්‍රතිපදාව වඩන්න කියලා අපි කියන්නේ ස්වානනි ඉදිරියට යන මම අර එතන අර මම කියන්නේ අර ඉන්වෙස්ටිගේට් කරන්න කියන කැමැත්තක් වගේ එකක් තියෙනවා ස්වානනි. ඉතින් මේකද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දැන් මේකද අපි ඉදිරියට කරගෙන යන්නේ කියන ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඒක පැහැදිලි කරොත්
හොඳයි. මේකෙදි ඇත්තටම දැන් මධ්‍යම ප්‍රතිපදාව කියන එකක් ගාව ගත්ත එකෙන් තමයි මට ටිකක් පැටලුනේ. ඇත්තටම මේක මධ්‍යම ප්‍රතිපදාවක්ද නැද්ද කියලා මෙහෙම ප්‍රශ්න අහනවට වඩා තමන්ට තේරෙනවනේ මේ ගමන යනකොට මේක ෆ්‍රික්ෂන් එකක් නැතුව යන්න පුළුවන් කියන ගතිය. අන්න ඒක තමයි අපි තියෙන මධ්‍යම ප්‍රතිපදාව. දැන් මධ්‍යම ප්‍රතිපදාවත් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මේ පිණ්ඩපාතයේ මේ යපෙන එක හොඳ කියන්න පුළුවන්. තව කෙනෙකුට ඒක ඉතර ගැළපෙන්නේ නැහැ. යාගේ සෞඛ්‍ය තත්ත්වය අරහැමයි. දැන් ඔය වගේම තමයි මධ්‍යම ප්‍රතිපදාව තමන්ටම ගැළප තමන්ට ගැළපෙන දෙයක් තියෙනවා. එතකොට මේක තමයි හරි මේකම තමයි වැරදි අනිත් ඔක්කොම වැරදි කියලා යන්නේ නෙවෙයි. දැන් ওই අවස්ථාවේදී දැන් ඔක මධ්‍යම ප්‍රතිපදාවක් කියන එකට ඕක ගැළපෙන්නේ නැහැ අතරම. ඒ වුණාට දැන් අවු ප්‍රශ්නේ හැටියට දැන් තියෙන්නේ දැන් මේ විදිහට පරයන්කයක ඉන්නකොට එහෙම නැත්නම් සක්මනක් කරගෙන යනකොට මොන දැනි තියෙන යම් කිසි මට්ටමක දැනි තියලා ඒක ටික ටික සිවුම් වෙලා ගිහලා නොදැනෙන මට්ටමට එනවා. නොදැනෙන මට්ටමට ආවා කියන්නේ ඇත්තටම 100ට 100ක් නොදැනෙනවා නෙවෙයි. එතන මොකක් හරි තියෙන බවක් දැනෙනවානේ.
එහෙමයි.
අන්න එතකොට එතන තියෙන බවක් දැනෙනවා කියලා කියන්නේ අපි අර මුලින්ම යම් කිසි රළුවට දැනਿੱච්ච සාපේක්ෂව නොදැනීම. එහෙම නැත්නම් 100ට 100ක් নিরপেক্ষ නොදැනීමක් නෙවෙයි. අන්න ඒකත් මතක තියාගන්න ඕන. දැන් නොදැනෙනවා ශුන්්‍යතාවය කියන එක ගත්තාම සාපේක්ෂ ශුන්්‍යතාවයක් නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශුන්්‍ය චූල ශුන්්‍යත දේශනාවේදී එහෙම. ඒතර මෙන්න මීට රළුවට දැනෙච්ච එකට සාපේක්ෂව අඩුවට දැනෙනවා. එතකොට එතෙන්දිත් මම කියම් කිසි මට්ටමක ඉන්නවා. ඊට වඩා සුළු මට්ටමේ දැනීමක් තියෙනවා. දැන් එතෙන්ට ගියාට පස්සේ තව සමහරකට දැනෙනවා මීටත් වඩා සුළු මට්ටමේ දැනීමක් තියෙන පුළුවන්. ඊටත් වඩා එහා ඩීප් මට්ටමේ නොදැනෙන මට්ටමක් තියෙන්නත් පුළුවන්. මම කියන්නේ ඒකට යන්න ඕන කියන එක නෙවෙයි. මෙන්න මේ මොහකදි හරි ඉඳගෙන මෙන්න මේ දැනෙන මට්ටමේ තිබුණ එක ස්ථිරවම තියෙනවාද? එමු නැත්නම් නොදැනෙන මට්ටමට ආවට පස්සේ ඒකත් ස්ථිරවම තියෙනවාද කියලා ඔන්න බැලුවනම් ඔන්න අනිත්‍යතාවය Tamanටම තේරෙන්න ගන්නවා. මේ දැනෙන එක අපි දැනෙන හුස්මේ ස්ථිරව තියෙනවාද කියලා අපි බලනවානේ. මේක එක විදියටම දැනෙනවාද වෙනස් වෙනවාද මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්ද මේකේ සැපක් යහපතක් තියෙනවද කියලා ඔය දැනෙන දේ හරහා අපි තේරුම් ගන්න උත්සාහ කරනවා වගේම නොදැනෙන දේ දිහාත් ඕක බැලුවොත් නොදැනෙන දේත් හොඳයිද මේක ස්ථිරවම තියෙනවද නොදැනෙන තත්ත්වේ මේකේ මට යහපතක් හොඳක් දැනෙන දෙයක් තියෙනවද මේක මට ඕන විදියට පාලනය කරගන්න පුළුවන්ද බැරිද කියලා අන්න ඒ විස්තරත් බලන්න පුළුවන්. එතකොට දැනෙන දේ හරහා අපි තේරුම් ගත්තා වගේම නොදැනෙන දේ හරහාත් මෙන්න මේ විස්තරම තියෙනවාද? මේ ලෝකය කියන්නේ ඇත්තටම දැන් අපි සැපයි සුබයි නිත්‍යයි කියලා ගන්න දෙයක් මේ දැනෙන දේ තියෙනවා වගේම නොදැනෙන දේ තියෙනවාද කියලා අපිට බලන්න පුළුවන්. අපි දැනෙන දේ විතරක් හරහා ගියාම අර වගේ මොකද අසඤ්ඤතල වලට ගිහිලා හිර වෙන්න පුළුවන්. නොදැනෙන දේ විතරක් ගියොත් ඒ අනිත් පැත්තට යන්න පුළුවන්. ওই දෙකම හරහා ටික ටික ගිහිල්ලා යන යෑමක් තියෙනවා. දැන් පැහැදිලි වුණාද?
එහෙමයි ස්වාමීනි. එහෙමයි. ඔව්. මොකද ස්වාමීනි තව
ඇත්තට
දැන්
මේක අන්තිම ගාථාවේ කියවෙන්නේ ඇත්තට මෙහෙම අර නාම රූප ගැටීමත් එක්ක මේකේ රූප සංඥාවත් ඒකම නිරුද්ධ වෙනවා. දැන් ගැටුන් නැත්තම් සංඥාවක් ඇති වෙන්නේ නැහැ නේ.
එහෙමයි
ස්වාමීනි. අන්න ඒ විදිහට මෙහෙම ගැටීමක් නැති තැන මේකේ අන්තිම සිංහල ට්‍රාන්ස්ලේට් කරලා තියෙන තෘෂ්ණාව නැති වෙනවා කියලා. ඇත්තනම් තෘෂ්ණාව නේ මෙතන නැති වෙන්නේ. මේ නිරුද්ධ වීමත් එක්ක යාගේ අවිද්‍යාවයි නැති වෙන්නේ. අවිද්‍යාව නැති වෙනවා කියන්නේ මොකද්ද? වැඩේ කරගත්තා කියන එක තමයි. හොඳයි.
එහෙනම් බොහෝම තුටින්
ස්වාමීන් වහන්සේ තව කවුරුත් අත උස්සලා නැති නිසා මට ප්‍රශ්නයක් අහන්න අවසරද?
හොඳයි.
ස්වාමීන් වහන්සේ දැන් මම කුමරි ආනාපාන සතිය කරගෙන යනකොට මට අර හුස්ම නොදැනී ගිහිල්ලා ඊට පස්සේ මේ ටිකක් වෙලා නිකන් මේ නළල ළඟ නිකන් රවුමට මොනවද කැරකෙනවා වගේ දෙනවා. ඊට පස්සේ කිසිම දෙයක් නොදැනී තියෙනවා ගොඩක් වෙලා. ඉතින් ඒක ඊට පස්සේ ආය මේ අර පියවිසියේ වගේ එනකොට හැබැයි අපහසුයක් නැහැ. නමුත් අර ඒ අතරමැද මොකක් හරි ලොකු සද්දයක් නිසා හරි අර මේ ඩිස්ටර්බ් වුණොත් ඊට පස්සේ හරි හරිම අපහසුවක් දැනෙනවා ස්වාමීන් වහන්ස. මේ தත්ත්වය මොකද්ද කියලා තමයි මට මේ තේරුම් ගන්න බැරුව ඉන්නේ. ඔබ වහන්සේගේ
தත්ත්වය තියෙනක හොඳයිද නරකයිද කියලා.
එහෙමයි දැන් නම් මට ඒක ගානක් නැ තිබුණත් ගානක් නැ නොතිබුණත් ගානක් නැ හැබැයි බොහෝ විට තියෙනවා ඒක.
ඔය එතකොට දැන් ඔය බලාපොරොත්තු වෙන தත්ත්වයට නමක් දාලා අන්නේ නම තියනහම මෙන්න මේ தත්ත්වය තියෙනක හොඳයි හරි මොකක් හරි බලන්න தත්ත්වය නමක් දාන්නනේ උත්සාහ කරන්නේ නේද? ඉතින් ওই தත්ත්වයේ ඉන්න පුළුවන් නම් ওই தත්ත්වයත් එක්ක වැඩේ කරගෙන යන්න පුළුවන් නම් ඔකට මොකක් වුණහම මොකද? දැනෙන தත්ත්වයේ ඉන්නවා කියන ඉන්න පුළුවන් දැනෙන එකත් එක්ක ඔහේ බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ ඉන්නකොට ටික ටික අන්න දැනෙන්නේ නැති தත්ත්වය ওই වගේ කේකේව එනවා. ඊළාට ඒ අතරේ අර වගේ ලොකු සද්දයක් ආවත් සමහර වෙලාවට ඒකත් එක්ක අර ලොකු කම්පනයක් එනවනේ. අන්න එතකොට අර මේ හොඳට කාම් වෙලා ඉන්න තැනට එකපාරට ලොකු කම්පනයක් ආවම නේ Tamanta හොඳට මේකේ අර ධර්තයේ පරිලාය හොඳට දැනෙනවා. ඒක සාමාන්‍ය චූටි කම්පනයක් වුණා නම් දැනෙනවට වඩා අර වගේ ලොකු දෙයක් ආවම ඒක දැනෙනවා හොඳට. දැන් ඔන්න ඔය වගේ දැනි මෙන්න දැනෙන තත්ත්වයක් මෙහෙ මෙහෙකුත් තියෙනවා දැනෙන තත්ත්වය ඒවත් තියෙනවා. මේ අතරදී මේ අතර දෙක ඒ දෙක අතර මාරු වෙන හැටි පොඩ්ඩක් බලන්න. දැන් අර වගේ දැන් එකපාරටම ලොකු සද්දයක් ඇවිල්ලා මේ අලුත් අනිත් පැත්තට පනිනවා වගේම ඔකට යන හැටි පොඩ්ඩක් බලන්න. දැන් ලොකු සද්දයක් ඇවිල්ලා එකපාරටම අනිත් පැත්තට ආවට ඔකට යන්නේ කොහොමද? එකපාරටම ඩෝන් ගාලා මෙහෙම නොදැනෙන තත්ත්වයට පනිනවාද? දැන් අර කිව්වනේ ඉස්සෙල්ලා හුස්ම දැනෙනවා ඊළාට නාලල පොඩ්ඩක් දැනෙන්න ගන්නවා. නාලලේ දැනෙන එකේ ඉඳලා මුකුත්ම නොදැනෙන තත්ත්වයට එකපාරටම යනවාද? හෙමින් ද යන්නේ කියලා අන්නේ විස්තර බලන්න. දැන් ඔයාලට මොකක්වත් නං දාන්න ඕනේ නැහැ. නං දානවා කියන්නේ මේකට වටිනාකමක් දෙන එක අපි. මුකුත්ම නමක් දාන්නේ නැතුව හරි ඒකත් ආවා. දෙක ආවම අර කලින් කවුද නදීප්ට කිව්වා වගේ මෙන්න මේකත් ස්ථිරව තියෙනවාද? මේකත් වෙනස් වෙනවාද? මට ඕන විදිහට මේක පාලනය කරගන්න පුළුවන්ද? මේක මට ඕන විදිහට තියාගෙන ඉන්න ගියොත් මේකෙන් සැපක්ද දුකක්ද ලැබෙන්නේ? ඔන්න ඔය විස්තර බැලුවා. ඒකට නම දැම්මත් එකයි නැතත් එකයි. ඕනනම් ඔය දන්න හොඳ කුණුහරුප නමක් දාගත්තා නම් හරි මේකට. කාටවත් කියන්න බැරි කුණුහරුපයක් දාගත්තා නම් මෙන්න මේ தත්ත්වයට මෙන්න මේකයි කියන්නේ කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ.
එමේ ස්වාමීන් වහන්සේ බොහොමත්ම කී.
අර ඔයාලට නම් දාන්න යනවා කියන්නේ ඔයාලට අපි වටිනාකමක් දෙනවා. ඒකත් දිහා බලන්න. එතකොට වටිනාකමක් නොදී මේකත් තවත් එකක් විතරයි කියලා බැලුවා නම් හරි.
එමයි ස්වාමීන් වහන්ස. උමත්ම පින් කවුරුත් ප්‍රශ්න අහන්න චම්පිකා කරුණා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද උදෑසන කාලේ පොඩි පර්යාංකයක් කරා ස්වාමීන් වහන්ස. මම ටික කාලයක් ඉඳන් සතිමත් වෙනවා, පුරුදු වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට මම හුස්ම රැල්ලට අරමුණු කරා. හුස්ම රැල්ල වේගෙන් එක එක වෙනස් වීම වලට ලක් වුණා. ඊට පස්සේ නොදැනී ගියා. කයේ තිබිච්ච කම්පන චංචල යම් ප්‍රමාණයක් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒවත් ඔක්කොම නොදැනී ගියා. දැන් ඔබ වහන්සේ මේ කමඨහන් මේ සාකච්ඡා කරපු සියලු දේවල් වලින්ම ස්වාමීන් වහන්සේ අර දැනෙන ස්වභාවයත් අර නොදැනෙන ස්වභාවයත් මට දැන් තමයි ඒක කියන්නේ ස්වාමීන් වහන්සේ අත්දැකීමක් ලෙස තිබුණාට මට ගොනු වෙලා තිබුණේ නැහැ. ඒ නොදැනෙන ස්වභාවයත් වෙනස් වෙනවා. දැන් දැනෙන සෑම ස්වභාවයක්ම වෙනස් වෙන බව, වැය වෙලා යන බව ස්වාමීන් වහන්සේ සතිමත් වෙලා ඉන්නකොට දැනෙනවා. ඒ වගේම නොදැනෙන ස්වභාවයට ගිහිල්ලා එතන බලාගෙන හිටියත් එතනත් තියෙන වෙනස් වීම. අනේ ගැන ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පහදලා දෙන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් කිව්වා අර සද්දයක් ඇවිල්ලා ඒක සද්දය අපි කුරුල්ලෙක්ගේ කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ එහෙම හඳුනා ගැනීම ඒ වගේ ඒ අවස්ථාවත් ස්වාමීන් වහන්සේ මඤ්ඤණාවක්ද කියන එක ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඒකෙදී අපි මුලින් අහපු එකට කියව දැන් මෙතෙන්දී ඔය දැනෙන එකෙත් වෙනස්කම් තියෙනවා නොදැනෙන එකෙත් වෙනස්කම් තියෙනවා කියලා අඳුරගෙන තියෙනවනේ. දෝක අපි කියපු පරිදිම පිළිගන්නේ නැතුව තමන්ම තව තව එක වාරයකට 10000 වාරයක් උත්සාහ කරලා බලන නොදැනෙන තැනේ මොන හරි වෙනසක් තියෙනවද? ඒ කියන්නේ නොදැනෙන තැනට එන හැටි, නොදැනෙන තැනින් එළියට යන හැටි, මේකේ නොදැනෙන තැන හිටපු කාලය, ඔන්න ඔය වගේ දේවල් වෙනස්කම් තියෙනවද කියලා ඔන්න අඳුර ගන්න පුළුවන්. ඒතර මේ වෙනස් වෙන දෙයකට මම ආස කරනවාද නැද්ද කියන එකත් ඔන්න තමන්ටම තීරණය කරගන්න පුළුවන්. ඒතර මේ වෙනස් වෙන දේ, නොදැනෙන දේ මට ඕන විදිහට පාලනය කරගන්න බැරි දෙයක මම වටිනාකමක් දෙනවාද නැද්ද කියන එකත් තමන්ටම තීරණයකට එන්න පුළුවන්. එතකොට මේ වගේම ඒ විදිහට බැලුවහම අපි මේ දැනෙන දෙයට වටිනාකම් දෙනෝනේ. අපි දැනෙන දේ, ඇහැට පේන දේවලට, කනට ඇහෙන දේවලට, මේ ලෝකේ තියෙන දේවලට අපි වටිනාකම් දෙනෝ වගේම ඔන්න ඔය වගේම මෙහෙම භාවනාවක් කරන්නාවට පස්සේ සතිමත් වෙන්න ගත්තටම එහෙම නොදැනෙන දේවලටත් ඊළඟට වටිනාකම් දෙනවා. තර නොදැනෙන දේවල්ටත් ඔහොම වටිනාකම් දෙන එක වටිනවාද නැද්ද කියනවා නම් තමන්ටම තීරණය කරන්න පුළුවන්. දැන් ඒ සඳහා තමන්ම තීරණයක් ගන්න මේකේ විස්තර වැඩි විස්තර හොයනකොට නොදැනෙන දේ මොන වගේද කියලා තමන්ටම තේරෙනවා නේද? ඒකට වටිනාකමක් දෙනවද නැද්ද කියලා තමන්ම තීරණය කරන්න. දැන් ඕක තමයි ඊනාට දෙවෙනි එකේ ඇහුවේ මොකක්ද අර මෙහෙම අර පරයන්කයක් කරනකොට දැනෙන සද්ද වලට වෙන වෙන මොන හරි දෙන දැනීම් වලට දිහා ඒකේ යථා ස්වභාවය තෝරගන්න උත්සාහ කරන එක එතකොට මඤ්ඤණාවක් වෙනවාද නැද්ද කියලා. ඒක එක වෙලාවකට වෙන්නත් පුළුවන්. හැබැයි මේකෙන් ලොකු අවබෝධයක් වෙන්නත් පුළුවන්. අන්න ඒකයි තමයි වටිනාකම තියෙන්නේ. අපි ඉස්සෙල්ලා හිත හොඳටම හීලා කරගෙන මෙන්න මේ රූපයක් දකිනකොට එන්න රූපයක් නෑ භාවනා කරනකොට සද්දයකට එන්නේ. ওই සද්ද රූපයක් අපිට වැටෙනකොට මේකේ යථා ස්වභාවය තේරුම් ගැනීමට පුළුවන් වෙන තරමට අපේ හිත හොඳට හීලා වුණාට පස්සේ නිකම්ම හිත හීලා කරගෙන නිකන් තියෙන කෙනෙක් අපිට පුළුවන් මෙන්න මේ අවස්ථාවෙන් වැඩේ ගන්න. අපි කැලේ ඉන්න අලියෙක් මේ ටවුන් එකට එක්කන් ඇවිල්ලා ඌව කාලයක් තිස්සේ පුරුදු කළා. ඌව නිකම්ම තියාගෙන හිටියයි කියලා වැඩක් නැහැ නේ. උගේ පිට උඩ කරඬුව තියලා අරන් යන්න ඕන පෙරහැරේ නේද? අන්න ඒ සඳහා මෙහෙම හිත හොඳටම හීලා වුණාට පස්සේ අපිට යම් කිසි අවස්ථාවලදී මෙන්න මෙහෙම සද්දයක් ආවා. ඒ සද්දේ තියෙන යථා ස්වභාවය ගැන යම් කිසි මට්ටමකින් හොයන්න පුළුවන්. ඒකම කර කර ඉන්නවා කියන එකත් නෙවෙයි කියන්නේ. අපි කැලෙන් අලියෙක් කල්ලන් ඇවිල්ලා හීලා කරගත්තු පළියට ඌ හැමදෙසෙම පෙරහැරේ එක්කන් යන්නේ නැහැ. අවශ්‍යතාවය ආවහම ඌ පෙරහැරේ එක්ක යනවා. කැලේ ඉන්නකොට ඌ කොහොමත් පෙරහැරේ එක්ක යන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ. හීලා කරගත්තට පස්සේ අපිට අවශ්‍ය නම් ඌ හීලා කරගෙන නිකන් තියන් ඉන්නේ නැහැ. පෙරහැර එක්කන් යන්න අවශ්‍ය වෙලාවට පෙරහැර එක්ක යනවා. අනෙත් වෙලාවට ඌට කන්න දෙදී නිකන් නැහැ ඉන්නේ. අන්න ඒ වගේ තමයි මේ හැම තිස්සෙම අපිට අර හිතට හීලා කරගෙන ඌට අවශ්‍ය දේවල් සපයදෙනවා. හැබැයි අවශ්‍යතාවය ආවට පස්සේ යාගෙන් වැඩ ගන්නවා. අවශ්‍යතාවය ආවම කරඬුව තියන්න ඕනේ. කියන්නේ ඒ වගේ වැඩක් තමයි මේ කියන්නේ. හැම තිස්සෙම මෙහෙම මේ ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා කියන පරයන්කයට ඉඳගත් වෙලේ ඉඳලා මේ ගැන හොය හොය ඉන්න එක නෙවෙයි. අවස්ථාවක් ආවහම ඒකෙත් වැඩ ගන්න තමයි තියෙන්නේ. අවස්ථාවක් එන්නේ නැතුව නිකම්ම පස්සෙන් හොයාගෙන ගිහිල්ලා වැඩ දෙනවත් නෙවෙයි. අවශ්‍යතාවයක් ආවනම් ඒ වැඩේ කරගත්තා. මොකද තේරුණා කියලා අපි හිතනොත් නැත්තම් තව අහන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක වැටුණා ස්වාමීන් වහන්සේ. අර ඔබ වහන්සේ දැන් මට ඉස්සලා කමඨහනට දීපු පිළිතුරු අනුව නම් ස්වාමීන් වහන්සේ, ඒක මට තේරෙන්නේ නැහැ. කියන්නේ චින්තාමය දැනුමක්ද කියලා මම මේක කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැනෙන, එහෙම කියනොත් ස්වාමීන් වහන්සේ, දැනෙන ස්වභාවය නොදැනෙන ස්වභාවය එහෙම වෙනසක් මම අත්දකින්නේ නැහැ. දැන් දෙකම එකයි ඇත්තටම කියලා තමයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට තේරෙන්නේ. එහෙම දැන් අපිට මුලදි කියනවනේ දැනෙන දේ ඉඳලා තමයි කියලා අපි නොදැනෙන ස්වභාවයට යන්නේ. එතකොට දැන් නොදැනෙන ස්වභාවය වැඩි මගේ මේ අත්දැකීම අනුව ස්වාමීන් වහන්සේ. එහෙම ඒකත් වෙනස් වෙන බව මට ඉස්සලට මම කිව්වාගේ තේරුම් ගන්න බැරි වුණා. දැන් තමයි ඒක තේරෙන්නේ. හැබැයි දැන් එහෙම ඔබ වහන්සේ ඒක තේරුම් කරලා දෙනකොට තේරෙන ස්වාමීන් වහන්සේ ඒ දෙක අතර කියලා වෙනසක් නැහැ. ඒ දෙකමටම අගයක් දෙන්නේ ස්වාමීන් වහන්සේ මමමනේ කියලා තමයි මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. නිවැරදිද කියලා.
ඔතන මම තේරුම් අරගෙනත් තියෙනවා. අන්න ඒකෙත් ඉතින් ලොකු මම ඉන්නවා අනිත් පැත්තේ. දව තේරිත් කියන්නේත් මට නෑ නේද? ඒ ගැනත් ඉස්සර හොයලා බලන්න මේ තේරිච්ච මමයා කොහොම කොච්චර වටිනවද කියලා. දැන් දැනෙන දෙයට වටිනාකමක් දුන්නා, නොදැනෙන දෙයටත් වටිනාකමක් දුන්නා. ඊළාට මේ දේ දැනෙන තැන නොදැනෙනකම තේරෙනවා, මෙයාටත් වටිනාකමක් වෙනවා. ඒ ගැනත් මගේ දිහා අයිත් හැරිලා බලන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. පින් සිද්දෙනවා ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
දෙවන් සර්ණයි ස්වාමීන් වහන්ස, තවත් නම් අත උසවලා නැහැ. තව ටිකක් අපි බලා ගන්න ඉමුද කවුරු හරි.
හොඳයි බලමු. තව අතක් ඉසවුණා නේද?
අවසරයි ස්වාමීන් වහන්ස.
දෙවන් සර්ණයි.
දෙවන් සර්ණයි ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව ගැන බොඩි සෙන්සේෂන් උයි ආනාපාන සතියයි ගොඩාක්කල් බල බල හිටියන් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් පරියංකවල මේ පටන් ගන්නකොටම කියන්න තේරෙන්නේ නැහැ. ඒක බොඩි සෙන්සේෂන් උත් නිකන් මික්ස් වෙලා යනවා, ආනාපානය දැනෙන්නෙත් නැතුව යනවා. ඊට පස්සේ දැන් මගේ ඇටිටියුඩ් එක දැන් සාමාන්‍යයෙන් තියෙන්නේ මුකුත් නොදැනෙන, දැනෙනවා දැනුණට මුකුත් අල්ලන්න නැතුව ඉන්න ඕනේ කියලා තමයි ඇටිටියුඩ් එක තියෙන්නේ. නමුත් සිතිවිලි එනවා, සිතිවිලි එන එක කරදරයක් කියලා තමයි හිතට තේරෙන්නේ. ඊපස්සේ අද දේශනාව අහපුවම තේරෙනවා දැන් සිතිවිලි ළඟ ළඟ එනවා සමිනා, සිතිවිලිත් ළඟ ළඟ එනවා. ඇවිල්ලා ඒක දැකලා ඊට පස්සේ ආපහු ඒක නැතුව යනවා, ආයෙ ටිකකින් ආයෙ එනවා. එහෙම එහෙම මේ කරන්නේ. ඒක දැන් සිතිවිලියක නේ කරදරයක් කියන ඇටිටියුඩ් එක තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අද දේශනාව අහපුවම තේරුණා එහෙම ඒක එහෙමත් නෙමේ කියලා. ඒක ගැන පොඩ්ඩක්.
ඔව්, ඒතකොට දැන් මුලින්ම කිව්වනේ දැන් මුලින් ඉස්සර බොඩි සෙන්සේෂන් එකට යනවා, ආනාපානයට යනවා කියලා. දැන් එහෙම නැතුව දැන් මුලින්ම ආරම්භ කරන්නේ දැන් කොහොමද කියලා කිව්වත් පොඩ්ඩක් මුලින්ම වගේනවාද මොහො නැත්නම් ඇඟට ඇවිල්ලාද ඔබට
එන්නේ? මුලින්ම ආනාපානේ බලනවා ස්වාමීන් වහන්සේ, ටිකක් විනාඩියක්වත්
බලන්න යොමු කරනවා ඉස්සෙල්ලාම.
එහෙමයි. ඊට පස්සේ ආනාපානය නොදැනි යනවා. සමහරවිට ආනාපානේ සියුම් වෙලා තියෙනකොටම ආනාපානේ ඊ බොඩි සෙන්සේෂන් උයි දැනෙන්නේ බලන එක හිතම නිකන් මම හිතලා නෙමෙයි ඒක මම කියන්නේ හිතටම නිකන් ඒක වෙහෙසක් වගේ දැනිලා ඒව අල්ලන්නේ නැතුව ඒව අතෑරලා නිකන් මැදට වෙලා ඉන්න ගතියක් තියෙනවා. බොඩි සෙන්සේෂන් බැලුවොත් පේනවා නැත්තම් නැහැ. එහෙම ගතියක් තියෙනවා සමහරවිට.
හොඳයි. දැන් එහෙම මුලින්ම මොකකින් හරි ආරම්භ කරනෝ නම් හරි, දැන් ගොඩක් වෙලාවට කාලයක් භාවනා කරලා පුරුදු වෙච්ච කට්ටිය සමහරවිට දන්නේම නැතුව එකපාරට ඉඳ ගන්නවා. එළින්ම ඉඳගෙන යන්නෙම අර සිතුවිලි වලට. දැන් මේක මට ඕනේ නැහැ කියලා එකපාරට මැදින් පටන් ගන්න කියලා සමහරවිට සිතුවිලි දිගේම මඤ්ඤණා කර කර යන්නේ. දැන් මේක නා කියනෝ නම් මෙහෙම ආනාපානයෙන් හරි බොඩි සෙන්සේෂන් වලින් පටන් ගන්නෝ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවස් සිතුවිලි වල හරි මොහකින් හරි පටන් ගන්න ඕනේ. පටන් ගන්න තැනක් මුලක් දාන්න ඕනේ. හරියට දැනගෙන මුලට යනෝ නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙහෙම සිතුවිලි දැන් ආනාපානය දැක දැක ඉන්න එක ටිකක් වෙහෙසක් වගේ දැනෙනවා කියනවනේ. ඒ වෙහෙස දැනෙනකොට එතන ඉඳලා ඊළඟ සිතුවිලි වලට ඉබේම යනවා වගේ ගතියක් දැනෙන. එතකොට සිතුවිලි දැක දැක ඉන්නක ඊට වඩා අඩු වෙහෙසක්ද දැනෙන්නේ? එහෙම නැත්නම් මේකට වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේද? මොන කිතුන?
සමිනාස ආනාපානය ගෙවිලා යනවා. ආනාපානය ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ කයත් නැහැ, සිතිවිලි නැතුව ටිකක් වෙලා ඉන්නවා. කය එහෙම ඉන්නකොට බොඩි සෙන්සේෂන් ඕනේ නම් බලන්න පුළුවන්. ඉස්සර ගොඩාක් බොඩි සෙන්සේෂන් බැලුවා ඔය අවස්ථාවේ. දැන් බොඩි සෙන්සේෂන් බලන්නෙත් නැතුව මේ අර නිකම්ම ඉන්න, කයත් නැහැ, අල්ලන්නේ නැහැ, සිතිවිලිත් නැතුව ඉන්නවා. නමුත් ඉන්නවා කියලා හොඳට දැනෙනවා, ඉන්න බව දැනෙනවා, කය බැලුවොත් දැනෙනවා, විශේෂයෙන් බලන්නේ නැහැ. මේ එතකොට සිතිවිලි සැරෙන් සැරේ ළඟ ළඟ ඇවිල්ලා යනවා.
ඔව්. දැන් එතකොට ඕක දිහා බල බල ඉන්න කිසිම බාධාවක් හරි තියෙනවද?
නැහැ ස්වාමීන් වහන්සේ.
ඒ කියන්නේ සිතිවිලි බාධාවක්
නැහැ.
දැන් ඔය එන දේ දැන් හිතෙන් යවනෝ නම් සිතුවිලි බලන්න ඕන කියලා මෙල්ලයි. ඒක දිහා පේන එක දිහා බලන් ඉන්න. බොඩි සෙන්සේෂන් බලන්න තිබුණොත්, කියන්නේ බලන්න තිබුණොත් කියලා හොඳයි කියලා හිතෙන් යනෝ නෙවෙයි. ඉබේම ඒක දැනෙන්න ගන්නෝ නම් අන්න ඒක බල බල ඉන්න. මේ හැම දෙයක්ම බල බල මේක නිකන් ස්වභාවයේ තේරුම් ගන්න එක විතරයි උත්සාහ කරන්න තියෙන්නේ. මොකට හරි වටිනාකමක් දෙන්න නැතුව දැන් ඔක දකින්නකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් බයවීමක් මෙහෙම නැත්තම් මේකට හොඳයි න අරක නරකයි කියලා මොකට හරි වටිනාකම් අඩු වැඩි කිරීම දෙන්නේ නැතුව මොන දේ දැනුණත් ඒවයි අතර අර අපි මුලින්ම කිව්වා වගේ මේ සමාන ලක්ෂණ තියෙනවාද වෙනස් ලක්ෂණ තියෙනවාද ওই විස්තර ටික දැනි දැනි ඉන්න එක තමයි තියෙන්නේ. විතර මේක 10000 සාරයක් කරනකොට මේකෙම විස්තර තේරෙන්න පුළුවන්. ඔව්.
එහේ දැන් සිතිවිලි විතරක් කරදරයක් කියලා දැනෙනවා. ආනාපානේ දැනුණත් කරදරයක් නැහැ. බොඩි සෙන්සේෂන් දැනුණත් කරදරයක් නැහැ. ඒ මුකුත් අල්ලන්නේ නැතුව හිස් භවයේ ඉන්නා නම් කරදරයක් නැහැ. සිතිවිලි ආවත් ඒක කරදරයක් කියලා දැනෙනවා. නමුත් ඒ සිතිවිලි ලොකුට රාග ද්වේෂ ඇති වෙන්නේ නැහැ. නිකන් ඔය මොනෝ හරි දෙයක් මතක් වෙලා වගේ නිකන් එහෙම විශේෂ කෙලෙස්යක් ඇති වෙන්නේ නැති නිකන් සිතිවිලි තමයි එන්නේ. ඒව එන එක වැරදි කියලා අදහසක් හිතේ තියෙනවා. ඒකට භාවනාව කැඩුනා කියලා එහෙම ඒක හරිද වැරදිද දන්නේ.
ඔය යන්නේ එහෙම අදහසක් තියෙන එක තමයි ඔය හිතුවිලි එන්න ගොඩාක් හේතු වෙන්නේ. දැන් අපි මොකක් හරි එකක් මේක හොඳයි කියලා වටිනාකමක් දෙනවා වගේම මේක එන එක වැරදි කියලාත් කියන්නත් ඒකට වටිනාකමක් දීම. එතකොට ඒක අපේ පස්සෙන් එනවා. වටිනාකමක් දුන්න ගමන් සිතුවිලි එන එක හොඳ නෑ කියලා අපි හිතන්න හිතන්න සිතුවිලි එන එක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් තවත් එකක් විදියට යන්න ඇරියනම් ওই එන එක නැති වෙන්නේ. එන එක නැති වෙන්න ඕන කියලා අතහරින්න නෙවෙයි කියන්නේ. මොකක්කවත් ඒක දිහා බලන් හිටියනම් ඒකටත් තර්කම තමයි වෙන්නේ. අපි එන එකට වටිනාකමක් දුන්නොත් තමයි ඒක නැවත නැවත එන්නේ. ඒක නිසා සිතුවිලි ආවත්, සෙන්සේෂන් දැනුණත්, ආනාපානය දැනුණත් මොනවා දැනනත් ඒක දැනෙන එක දිහාම කිසිම වටිනාකමක් දෙන්නේ නැතුව හිටියනම් මේක දැනෙන එක වදයක් කියලා හිතුවත් ඒක එනවා. එහෙම නැතුව හැම එකටම එකම සමහිත දියන්න පුළුවන් නම් ඒකේ අතා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්.
ඒ කියන්නේ අර හිස්තන කෙටි 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 හිස්තන ඉන්න වෙලාව කෙටි, අනිත් දේවල් එනවා යනවා නිතර නිත්, කියන්නේ ළඟ ළඟ වගේ එනවා යනවා. දැන් මගේ ඇටිටියුඩ් එක තියෙන්නේ හිස්තැනේ ගොඩාක් වෙලා ඉන්න ඕනේ.
එහෙම ඒක තමයි. දැන් ඔය දැන් තමයි අර මොකද්ද බලලා එළියට පැන්නේ. ඒක තමයි. දැන් හිස්තැනේ ඉන්න එක හොඳයි කියන අදහසත් එක්ක තමයි හිස්තැනේ ඉන්නකොට වැඩියම බාධා වෙන්නේ සිතුවිලි වලින්. අනේ ඒකනේ දැන් ඔගේ මෙච්චර වෙලා කියන්න ඕමනාව තියෙන හිස්තැනේ ඉන්න කැමති ඒකට වැඩියම බාධා එන්නේ සිතුවිලි වලින්. එහෙම නැත්නම් සෙන්සේෂන් වලින් එච්චර බාධා එන්නේ නැහැ. ඔන්න වැඩියම බාධා එන එකට මම වෛර කරනවා. ඒකනේ මෙච්චර වෙලා කිව්වේ නොකිය. දැන් අන්න ඒකට වටිනාකමක් දීපු එක තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. නොදැනෙන තැනට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකමක් දීපු එකත් එක්කම අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔන්න ගැටයක් ඇති වුණා. අන්න ඇතුළක් පිටක් මේක හොඳයි මේක නරකයි කියලා අපි සීමාවක් දාපු ගමන් ඔය ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඔහොම නැතුව ගියා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මම දැන් මෙතන විනාඩි ගාණක් කියලා හරි අන්තිමට මේ ප්‍රශ්නේ හරි ප්‍රශ්නේ එළියට ආව එකත් ලොකු දෙයක් නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි, බොහොම පිං ස්වාමීන්
වහන්සේ. ජය තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ තෙලිපති වගේ එකක් වුණා. මට දිනුස එයාගේ නම දැකලා එයා ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි කියලා හිතුණා. එතකොට මෙයා ප්‍රශ්නය ඇහුවා ස්වාමීන් වහන්සේ. දිනුෂා ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න නැහැ වගේ.
හොඳයි, ඒකත් හොඳයි. එහෙනම්
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා. සාදු සාදු සාදු. නදීප්
බොහොමත්ම පින් ඉන්ද්‍රානන්දා මහතෙන් ස්වාමීන් වහන්සේ, අපි අර ප්‍රායෝගික පුහුණුව කරගෙන යනකොට කියනවානේ සුත අනුග්‍රහය, සාකච්ඡා අනුග්‍රහය, මේ ඔක්කොම වැදගත් කියලා. මම හිතන්නේ මේ ඔක්කොම කොම්බිනේෂන් එකක් තමයි අද ප්‍රෝග්‍රෑම් එක කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. වැඩසටහන සමාප්ත කිරීමට අපි සුපුරුදු ලෙස පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා මම අද නාමන්තට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දිනේ වටිනා ධර්ම දේශනාවකින් සහ ඒ වගේම කමඨාන් සාකච්ඡා වාරයකින් අප වෙත උපදෙස් ලබා දෙමින් නම් කියන අවසරයි. ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ විසින් සතිමත් වීම පිළිබඳව අප වෙත ඉතා වටිනා උප අනුග්‍රහයක් උපදෙස් ලබා දීමක් සිදු කරන ලැබුවා. ඒ රැස් වූ සියලු පුණ්‍යස්කන්ධයන් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා මේ පුණ්‍යානුභවයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නැත්තේවා. මා මහ නිවන් අවබෝධය අප්‍රමාදී වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පුණ්‍ය ධර්මයන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නැත්තේවා. අමා මහ නිවන් අවබෝධය වේවා. ඒ වගේම නිසරණ වාසී සියලු ස්වාමීන් වහන්සේලාට මේ සියලු පුණ්‍යස්කන්ධයන් අනුමෝදන් වී උන්වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. අමා මහ නිවන් අවබෝධය අත්පත් වේවා. ඒ වගේම බුද්ධ ශාසනයේ ආරම්භයේ පටන් මේ දක්වා ශාසනයට අප උපකාර කළා වූ පින් කැමති යම් හෝ පිරිසක් වේද ඔවුන්හටද මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ සිටින් වැඩසටහන ගෙන යාමට උපකාර අනුග්‍රහ දක්වන්නා වූ ඒ සියලු පිරිසටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඔවුන් වෙතත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත් වේවා. මම මහ නිවන් අවබෝධය පිණිස මේ කුසල් සම්භාරයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ දහම් දේශනාව සියලු පින් කැමති නොපෙන් සියලු පිරිස වෙත අපි අනුමෝදන් කරමු. ගාථා සජ්ජායන මාර්ගයෙන් එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සැම නමින් මේකේ සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. නිවන් අවබෝධන අතුරු කල්යාණ මිත්‍ර සම්පත්තියම අප වෙතත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මහ්‍යං දාතබ්බං.
සාදු අනුභෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේ නයකතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණ වේවා. අපි මේ පැත්තෙන් විසන් දෙනවා. සීල දෙනාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා.
එසේ මේවා සොයිනාංශ තෙරුවන් සරණයි අවසරයි. නදීප්ට නැවත වැඩසටහන බාර දෙනවා.
සෝහන් සපින් නාමන්ත එනම් අද දිනෙත් වැඩසටහන සමාප්ත කිරීමටයි සූදානම් වන්නේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට යම් අදහසක් ප්‍රකාශ කිරීමට තිබෙනවා නම් ඕ සම්බන්ධ වෙච්ච ණයට යම් අදහසක් ප්‍රකාශ කිරීමට තිබෙනවා නම් තත්තර කිහිපයක් දෙන්න පුළුවන්. සුදුසු ලෙස නැක්කත් නැති බවයි පේන්නේ. එනම් අපි වැඩසටහන සමාප්ත කරමු. ඉර දිනාටම තෙරුවන් සරණයි. සතිමත් සතියක් වේවා කියලා අපි ලබන ප්‍රතිත් හමු වෙනවා.
සිල් දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සතිමත් සතියක් වේවා.